සාදු. 2022 වසරේ හතරවෙනි මාසේ 10 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, ධර්මානුශාසනාවකදී ප්‍රමුඛ කොටම මතකයේ තබා ගත යුතු කාරණේ බවට පත්වන්නේ හොඳින් ඇසීම. එස අපි ආරාධනා කරනවා හොඳින් ශ්‍රවණය කරන්න. සුනාත ඇහෙනව නෙමෙයි, බොහොම උනන්දුවෙන් අසනවා. අත්‍යවශ්‍ය දෙයක් ගැන අපි කන් යොමන්නාසේ අසනවා. තේරුණාද? අත්‍යවශ්‍ය දෙයක් ගැන දැනගන්නකොට අපි බොහෝම සවන් යොමු කරමින් හරියට අර ලිපිනයක් ලියා ගන්නවා වගේ, හොඳට විමසිල්ලෙන් අහගෙන ඒ ලිපිනේ ලියා ගන්නවා වගේ හොඳට අහන්න. දැන් ඒක අපි හදාගත්තද බලන්න තමන් තුල. එහෙම හදාගත්තොත් තමයි අපිට මේ මහා ආශ්චර්යමත් ධර්මයේ විවර කරද්දී ප්‍රඥාගෝචර වෙන්නේ. පින්නතුනේ සම්මුති ධර්ම කියලා කොටසක් තියෙනවා, පරමාර්ථ ධර්ම කියලා කොටසක් තියෙනවා. මේ දෙක සමහර අය පටලවා ගන්නවා. සම්මුති ධර්ම කිසිම වෙලාවක පරමාර්ථය සමග සැසඳෙන්නේ නැහැ. පරමාර්ථ ධර්ම කොයිම වෙලාවකවත් සම්මුති ධර්ම සමග සැසඳෙන්නේ නැහැ. පැහැදිලි නේද? දැන් සම්මුතියේ කාලය තියෙනවා, පරමාර්ථයේ කාලය නැහැ. සම්මුතියේ වේදනා තියෙනවා, පරමාර්ථයේ වේදනා නැහැ. සම්මුතියේ පිම්පව් තියෙනවා, පරමාර්ථයේ පිම්පව් නැහැ. ඉතින් මෙන්න මේ ජීවිත දෙකම එක මිනිසෙක් ළඟ තියෙනවා. ඒ වාසනා ගුණ කියලා කියන්නේ සම්මුති ධර්ම. දැන් අපි කෙනෙකුට ධර්ම අවබෝධය වුණයි කියලා කිව්වහම අපි මහා ලොකු දෙයක් ඒ මිනිස්සයාගෙන් බලාපොරොත්තු වෙනවා. හැදියාව, සංයමය, සංවරය, හරි ගුණවත් කරුණාවන්ත බවක් එහෙම බලාපොරොත්තු වෙනවා. ඒක වැරදි. සාමාන්‍ය වශයෙන් දකින කෙනා විශේෂ වශයෙන් උත් දකින්නට ඉගෙන ගත්තා, තේරුම් ගත්තා, එහෙම නැත්නම් අපි කියන එක වටහා ගත්තා කියලා. නමුත් එහෙම වටහා ගත්තට අපිට දක්නට ලැබෙන දෙයක් තමයි එහෙම පරමාර්ථ ධර්ම එහෙම වටහා ගත්තා කියලා ඒක භාවිතා බහුලී කතා කරන්නේ නැති අය. ධර්මයේ වටහා ගන්නවා, ධර්මයේ වල් බිහි වෙනවා. දැන් අපි දකිනවා සමහර තැන්වල ඔය වාහන එහෙම අපි දකිනවා කැලෑවල් වලට වල් බිහි වෙලා තියෙනවා. ඒ මොකද කියලා අහුවාම අනේ ඒක දැන් භාවිතයට ගන්න නෑනේ කියලා තමයි කියන්නේ නේ. සමහර ගෙවල් තියෙනවා අපි දකිනවා වල් බිහි වෙලා තියෙනවා. එතකොට කියන්නේ මොකද ඒ ගෙදර පාළුවට ගිහින් තියෙන්නේ දැන් අපි ඒකට යන්නේ නැහෙනි භාවිතා වෙන්නේ නැහෙනි භාවිතා නොකරන ධර්මයක් වල් බිහි වෙනවා ධර්මය සමාධිය පුරුදු කරන්නේ නැත්නම් ධර්ම ශ්‍රවණය කරන්නේ නැත්නම් ධර්මය මෙනෙහි කරන්නේ නැත්නම් මොකද වෙන්නේ ධර්මය වනගත වෙන වල් බිහි වෙනවා ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ධර්මයේ ධර්ම සමාධිය තුළ දවසට සුළු මොහොතක් හරි කල්ගත කරන්න කියලා අනුශාසනා කරේ. ඒ නිසා ධර්මය තේරුම් ගත්තට ඒව වල් බිහි වෙනවා. මේ ධර්ම කාරණාවලට විශාල අගයක් ලොකු අගයක් දීලා තියෙනවා. සෝහාන් ඵලය කියන්නේ විශාල අගයක් තියෙන දෙයක් කියලා. මේක කිසිම එහෙම ලොකු අගයක් නෑ පින්වතුනි. මේක සාමාන්‍ය සියලු මිනිස්සෙක්ම තේරුම් ගත යුතු දෙයක්. තථාගතයන් වහන්සේගේ ධර්මය ජීවමානව තියෙන කල්හි මේක ඉතාම සරල දෙයක්, සුළු දෙයක්. ඒක හොඳට මතක තියාගන්න ඕන. තථාගතයන් වහන්සේගේ ධර්මය ජීවමාන කරගත් අය ඉන්නකම් ඒක සරල දෙයක් සුළු දෙයක්. ධර්මය වනගත වුණොත් තමයි මේක අමාරු දෙයක් බවට පත් වෙන්නේ. මොකද මාර්ගයේ කියන්නා ඉන්නවනම් ඒ මාර්ගයේ ගමන් කරන්න අමාරුවක් නෑ. මාර්ග වරදින්නේ නෑනේ, ලේසි දෙයක්. ඒ නිසා මේකට වැඩි බරක් ලොකු අගයක් දෙන්නේ නැතුව බොහොම සැහැල්ලුවෙන් හිතන්න, කරුණාවෙන් හිතන්න. මේක පහත් කරලා හිතන්නත් එපා, උසස් කරලා හිතන්නත් එපා. දිට්ඨිගත නොවි මේක දිහා කරුණාවන්ත මෛත්‍රී සහගත සිතෙන් බලන්න. අපි මේ කතා කරන්න පින්නතුනේ අචින්ත්‍ය ධර්මයක් ගැනනේ. කර්ම විෂය අතිංච්‍ය ධර්මයක්. ඒක සීමා කරන්න බෑ. සමහර වෙලාවලට මේ කර්ම විෂය කියන්නේ මහා පුදුම දෙයක්. පින් කරපු අය අපායෙ ගිහිල්ලා පව් කරපු අය දිවි ලෝකේ යනවා. තේරුණා නේද? සමහර අය පිනුත් කරේ නැති, පවුත් කරේ නැති නිකම් මිනිස්සු හොඳ දිවි ලෝකවල උපදිනවා. හොඳට හතර පොයට සිල් ගත්තගෙන අපාය යනවා. එහෙව් දෙයක් මේ කර්ම විශේෂ මහා පුදුමයි පිනුතුනේ. කෙස් ගහින් වෙනස් වෙනවා. චිත්ත ස්වභාවය කෙස් ගහින් වෙනස් වෙනවා. මේක අර කලර් මික්ස් කරනවා වගේ දෙයක් තමයි. ඩොට් ගානක් වැඩි වෙච්ච ගමන් වෙන පාටක් හැදෙනවා. චිත්‍රාන්දර චිත්‍ර ශිල්පයේ ඒක පුදුම දක්ෂතාවයක්. ඒ අවශ්‍ය කරන පාටක් ක්ෂණිකව එයා නිර්මාණය කරලා ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි හිත කියන්නේ, මහා පුදුම විශේෂ ධාරාවක්. අන්න ඒ අතරින් යම් කිසි කෙනෙක් මේ නිරෝධ සිත මතු කර ගන්නවා කියන්නේ එයා උග්ගටි තඥ පුජ්‍යලෙක්, හොඳ නුවණක් තියෙන කෙනෙක්, හොඳ සිහිය තියෙන කෙනෙක්. දැන් මේ හිතේ නිරෝධයක් නැති නිසා ඒ නිරෝධයක් ඇති කරගන්න තමයි මේ ධර්මය අහන්නේ. තේරුණා නේද වෙනතුනි? එහෙම නැත්නම් අපි ධර්මය අහන්න ඕනේ නෑනේ. ඒ නිරෝධය ඇති කරගන්නයි අපි උත්සාහ කරන්නේ. ඉතින් අපි නිරන්තරයෙන්ම මුලදිත් දැන් මතක් කළා ලෝකෝත්තර ධර්ම, එහෙම නැත්නම් පරමාර්ථ ධර්ම, සම්මුති ලෞකික ධර්ම. මේ දෙක කොයි වෙලාවකවත් සම්බන්ධ කරලා බලන්න යන්න එපා. ඒ ගොඩාක් දෙනෙකුට ඇනිලා තියෙන්නේ. ප්‍රශ්නේ මේ නිවන් මඟ වරද්දගෙන තියෙන්නේ මෙන්න මේ දෙක පටලවා ගන්නවා. ලෝකෝත්තර වචනයක් සම්මුති කෝණයකින් බැලුවොත් එයාගේ ඔළුව අවුල් වෙනවා. තේරුණානේ? ලෝකෝත්තර වචනයක් සම්මුති කෝණයකින්, සම්මුති දෘෂ්ටියකින් බැලුවොත් ඔළුව අවුල් වෙනවා. ඒ වගේම ලෝකෝත්තර දෘෂ්ටියකින් සම්මුති දෙයක් දිහා බැලුවොත් සම්මුති ආකාරයට බැලුවොත් ඒත් අවුල් වෙනවා. එහෙමනම් ලෝකෝත්තර දේ ලෝකෝත්තර වශයෙන්ම සම්මුති දේ සම්මුති වශයෙන්ම ගැලපෙන්න ඕන. දැන් තව උදාහරණයක් ගේන්නම්කෝ. දැන් මේ රටේ නීති නෙමෙයිනේ ඉන්දියාවේ තියෙන්නේ. ඉන්දියාවේ වෙනම නීතියක් තියෙන්නේ. ඒ වගේ තමයි. රටින් රටට නීති වෙනස්. ඒ වගේම ලෞකික ලෝකයේ නීතිය නෙමෙයි පිනතුනි ලෝකෝත්තර ලෝකයේ නීතිය. ලෝකෝත්තර ලෝකයේ නීතිය එහෙම නැත්තම් ස්වභාවය නෙමෙයි ලෞකික ලෝකයේ ස්වභාවය. දැන් අපිට ඕන කුමක්ද? අපිට කොතෙන්ට යන්නද ඕන? සම්මුති ලෝකය දැනුවත් වෙන්නද ඕන? එහෙම නැත්නම් සම්මුති ලෝකය දැනුවත් වෙලා ලෝකෝත්තර ලෝකය දැනුවත් වෙන්නද ඕන? එහෙම නැත්නම් ලෝකෝත්තර ලෝකය පිළිබඳව දැන් දැනුවත් වෙලා අවසන් නම් ලෝකෝත්තර ලෝකයට පත් වෙන්නද ඕන? දැන් තමන් ඉන්න තැන හොයාගන්න. පැහැදිලිද? තාම ඔබ ලෞකික ලෝකයේ දැනුවත් වෙලා ඉවර නැද්ද? ඒක තමයි සංස්කාර ලෝකය. සබ්බේ සංඛාරා නිච්චා කියන තැනන ඉන්නේ. ලෞකික ලෝකේ එහෙමයි. සබ්බේ සංඛාරා නිච්චා. රූප සත්‍යයක්, ශබ්ද සත්‍යයක්, ඔය ඇත්තක් කියලා හිතනවා. ගන්ධ රස, ඔව්, සිතුවිලි ධර්ම සත්‍යයක් කියලා හිතනවා. නැත්නම් සදායතන සත්‍යයක් කියලා හිතනවා. ඒවට ගෝචර වන්නා වූ දේවල් සත්‍යයක් කියලා හිතනවා. එහෙම නැත්නම් අසත්‍යයක් කියලා හිතනවා. දැන් මේක අසත්‍යයක් කියලා හිතුවත් සත්‍යයක් කියලා හිතුවත් එයා ලෝකෝත්තර භාවයට පත් වෙලා නැහැ. අර එන්න කියන්න අර කෙනාට. බාධක කියන දේවල් ඒක ආධ්‍යාත්මික වශයෙන් යද්දිත් ලෞකික ලෝකයේ යම් ඉලක්කයකට යද්දිත් මිනිස්සෙකුට තියෙන දෙයක් තමයි බාධක වශයෙන් තියෙන දේවල්. පැහැදිලිනේ? නෑ නෑ, ඔය තියෙන ස්විච් තියෙන ඕක ඔෆ් කරගෙන අන්න එක ඔෆ් කරගෙන. ඔක්කොම ඔෆ් කරගෙන යන්නද? අන්න හරි, ඒක හරි. සියල්ල අතහරමින් වාසය කරන්න. ඒක තමයි භාවනාව. බලන් ටික වෙලාවක් එහෙම ඉඳ බලන්න. සියල්ල අතහරමින් වාසය කරන්න. හොඳට මතක තියාගන්න, සියල්ල කියන්නේ එක වචනයක්. අතහරිනවා කියන්නේ තව වචනයක්. අතහැරීම කියන එකට සියල්ල කියන වචනය එකතු වුණාම ඒ වචනය ගොඩාක් බරපතල වචනයක් බවට පත් වෙනවා. අන්නේ බරපතලකම තේරුම් අරගෙන අතහරින්න. සියල්ල අතහරින්න. මුකුත් තියාගන්න එපා. යාන වාහන, ගෙවල් දොරවල්, ඉඳුන් හිටුන්, ඇඳිවත, ඇහැ කන නාසය, සිත, අතීත අනාගත වර්තමාන සියල්ලම සියල්ල අතහරින්න. මේ අතහැරීමට පින්නතුනේ වීරිය හරීම වැදගත්. ඒ වීරිය මොනතරම් ප්‍රබල වෙනවද කියනවා නම් පින්වත්නි, සිතක තියෙනවා යම්කිසි ඇදගැනීමේ බලයක්, ශක්තියක් තියෙනවා හිතේ. චිත්ත ශක්තිය බිනින්න පුළුවන් වීරයක් ශක්තියක් වෙන්ට. අනුසෝත ගාමීව යන චිත්ත ශක්තියේ ප්‍රබලත්වේ පහළට ගලාගෙන යන ගංගාවක තියෙන ගලා යෑමේ වේගය පරදවන වේගයක් තිබුණොත් තමයි ඉහළට බෝට්ටුවකට ඇදෙන්න පුළුවන්. ඒක පරදවන එක බිඳින වේගයක් තියෙන්න ඕන. ගුරුත්ව බලයේ බිඳින වේගයක් බලයක් තිබුණොත් විතරයි ගුරුත්වාකර්ෂණය ඉක්මවා යන්න පුළුවන්. ඒ වගේම පින්නතුනේ සිතෙහි ඇදගන්නා වූ බලය බිඳින්න පුළුවන් වීරයක් තිබුණොත් විතරයි සිත බිඳලා සිත පරදවලා අදිචිත්තයට පත් වෙන්න පුළුවන්. එනිසා සියල්ල අතහරමින් වාසය කරන්න. සිත බිඳිනවා කියලා කියන්න පිනුතුනේ හොඳ එඩිතර කමක්. එඩිතර වෙන්න ඕන එඩිතර කමක්. සියල්ල අතහැරියට පස්සේ අපිට මොකද්ද ලැබෙන්නේ? සියල්ල අතහැරියට පස්සේ අපිට මොනවද ලැබෙන්නේ? අපිට ලැබෙනවා සියල්ලම නැවතත්. කොහොමද ලැබෙන්නේ? සියල්ල අතහැරියාම අපිට ලැබෙනවා සියල්ලම අවිද්‍යාව දුරු ලෝකේ අපිට ලැබෙනවා. මේ මම, මේ අන් අය, මේ මගේ ආගම, අර අන් අයගේ ආගම කියලා හිතපු එක බිඳිලා ගිහිල්ලා අපි ඔක්කොම මිනිස්සුයෝ කියලා හිතෙන්න පටන් ගන්නවා. මේ මගේ ඊඩම, අර තියෙන අනුන්ගේ ඊඩම කියලා හිතන එක අතහැරිලා ගිහිල්ලා මේ ඔක්කෝම මහ පොළොව මිනිස්සු හැටියට අපි මෝහයෙන් අපේ මගේ කියලා හිතාගෙන පොඩි කාලයක් ජීවත් වෙන එක විතරයි වෙන්නේ කියලා පේන්න පටන් ගන්නවා. තරඟ කරන්න කෙනෙක් නැහැ කියලා පේන්න පටන් ගන්නවා. තරඟ කරන්න කෙනෙක් නැහැ. වාද කරන්න කෙනෙක් නැහැ. දිත්වයක් නැහැ කියලා ද්වාකාරය නැති වෙනවා. එනිසා පින්නතුනි මේ ආරද්ධ වීරිය කියන එක, සතර සම්‍යප්පදානයෝ කියන එක ඉතාම වැදගත් දෙයක්. හැම දෙයකටම මේ ප්‍රෙෂර් එකක් ඕනනේ. ප්‍රෙෂර් එකක් හට ගන්න ඕන. ඒ ප්‍රෙෂර් එකෙන් තමයි ඇඟේ තල්ලු වෙන්නේ. දැන් මමත්වේ එළියට තල්ලු කරගන්න බැරි වුණාට අපි ජීවිතේ හැමදාම තල්ලු කරන ඒවා තියෙනවනේ. ඒ තමයි මල මුත්‍රා තල්ලු කරන්න උමනා වුණාම ප්‍රෙෂර් එකක් හට ගන්නවා. ඒ ප්‍රෙෂර් එකෙන් තමයි යාව තල්ලු කරන්නේ. එතකොට මව්වරුන්ට දරු ප්‍රසූතිය ලං වුණාමත් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. ඒ ප්‍රෙෂර් එකෙන් තමයි යාව තල්ලු කරන්නේ. ඒමනේ නේද? ප්‍රෙෂර් එකක් හට ගන්න. ඒකෙන් තමයි තල්ලු කරන්නේ. එහෙමනම් අපි ළඟම මේ සිත කියන එක, දුක කියන එක, සිත කියන්නේ දුක කියන්නේ දෙකක් නෙමෙයි මගේ දැක්මේ හැටියට එකක්මයි පිළිතුරේ. සිත කිව්වහම දුක කියන එක මතක තියාගන්න. සිත කියන්නේ ඒ දුක්ඛස්කන්ධයක් තමයි. ආයි ඒක වෙන මොකක්වත් නැහැ. සිත කියන්නේ පංච උපාදානස්කන්ධය. එහෙමනම් මේ සිත කියන එක එළියට තල්ලු කරන්නත් ප්‍රෙෂර් එකක් තියෙන්න ඕන. අන්න ඒකට කියන්නේ සතර සම්‍යප්පදානය. එහෙම නැත්නම් ආරද්ධ වීරිය කියලා කියනවා ඒකට. ඉතින් සමහර අයට පින්නතුනේ මේක හරි ලේසියෙන් එළියට තල්ලු කරගන්න පුළුවන්. ඒක අපි කියනවා පින කියලා. ශරීරයේ තියෙන සමහර දේවලුත් ලේසියෙනුත් තල්ලු කරනවා, අමාරු වෙනුත් තල්ලු කරනවා. ඒ ඇති වෙන අපහසුතාවයන් වලට අනුව. ඒකට හිතත් එහෙමයි පින්නතුනේ. ලේසියෙන්ුත් තල්ලු කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. අමාරුවෙන් තල්ලු කරන කට්ටියත් ඉන්නවා එළියට. ළඟම තේරෙන උදාහරණ ගෙනාවේ. එහෙම තමයි හැටි, ස්වභාවයේ හැටි. හිත දැන් කර වෙලා නම්, ගල් වෙනා නම් මොකද වෙන්නේ? තල්ලු කරගන්න අමාරුයි. හරියට බඩත් එහෙම තමයි. ගල් වුණොත්, කර වුණොත් තල්ලු කරගන්න අමාරු වෙනවා. මේක නරක වචනයක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේ මිනිස්සු දෛනිකව කරන දේවල් නිසා ඒව නරක දේවල් නෙවෙයි. ධර්මයට ආවම, විද්‍යාවට ආවම, මේ වෛද්‍ය විද්‍යාව වගේ දෙයක් උගන්වන්න ගියාම ඒකේ මේ දේවල් උගන්වනකොට සර් ඔය කුණු හarp ඔය අපිට උගන්වන්න එපා කියලා ගියොත් එහෙම වෛද්‍ය විද්‍යාව උගන්වන්න කොහොමද? උගන්වන්න බෑනේ. වෛද්‍ය විද්‍යාව උගන්වනකොට වෛද්‍ය විද්‍යාවේ ඒකේ කුණු හarp නෑ මොකක්වත්. එතකොට මිනිස්සෙක්ගේ මේ කතා නොකළ යුතු දේවල් කියලා විද්‍යාවක් හදාරන්න බැරි වෙනවා. ඒ කියන්නේ වචනවල සම්භාවනීය භාවයක් තියෙනවා කියලා හිතාගන්න එකම ගොංකමක්නේ. ඒකම මේ මෝඩකමක්, මීහරක්කමක්. ඒ වචනවල එහෙම සම්භාවිතාවක් නැහැ. එහෙම සම්භාවිය කියලා එකක් නැහැ. හදාගත් එක. ඉතින් එහෙම දෘෂ්ටි ගොඩක් තියෙන තැනකට ධර්මයේ කොච්චර කිව්වත් වැඩක් නැහැ. මැටි මෝල වගේ එතනම ඉන්නවා. ඇයි හේතුව? ඒ දෘෂ්ටි මත නිසා, ඒ දෘෂ්ටි දරා ගැනීම නිසා ඒ දෘෂ්ටි අතාරින්නත් කැමතිත් නැහැ. ධර්මය අවබෝධ කරගන්නත් ඕන. ඒ කියන්නේ සම්භාවනීය වචනෙන් ධර්මය තේරුම් ගන්නත් ඕන. එතකොට අසම්භාවිතාව නැමැති දෘෂ්ටියකුත් එයා ළඟ තියෙනවා. මේ වචන අපිම විසින් සම්භාවිතා කරනවා, අපිම විසින් අසම්භාවිත කරනවා. වචනවල මුකුත් නැහැ. වචනවල තියෙන්නේ දොනියක්, දොනිවලට දීපු අර්ථයක්. අර්ථේ කොහොමද ගන්නෙ? දැන් බල්ලට කම් කිව්වහම එන්නේ ඌ ඉංග්‍රීසි දන්න නිසාද? එක සැරයක් දෙකක් එයා ඒ ප්‍රතිචාරයේ දක්වන ඒ කම් කියලා කිව්වහම, එතකොට එයාට ඒකට ගුඩ් කියලා කිව්වහම, හොඳයි කියලා වගේ කිව්වහම මිනිහා හිතනවා අර කම් කියන શબ્දය කියන්නේ එන්න කියලා තමයි කියන්නේ කියලා ඔළුව ගන්නවා. ඊට පස්සේ ඒ දොනියට එයා ඒ විදියටම හැසිරෙනවා. ඒ විදියටම හැසිරෙන්න එයාට තහවුරු වෙනවා. රයිට්, මේ කියන්නේ මේක තමයි, මේ කියන්නේ මේක තමයි කියලාම එඟට යනවා. ඊට පස්සේ එයා ඉගෙන ගන්නවා ඒ කියන්නේ ඒක තමයි කියලා. නෝකයි අධ්‍යාපනයේ හැටි. ඉතින් වර්ණ තෝරන්න සතුටු ගන්නලා තියෙන්නේත් එහෙමයි. එයා අපි කිව්වම රෙඩ් අරන් එන්න කිව්වම එයා ගිහලා රෙඩ් එක අරගෙන එනවා. සතා වර්ණාත අතරින් තෝරලා. ඉතින් මිනිස්සයත් එහෙමයි. හෙමේ සැරේ ඇඟින්ම තේරුම් ගන්නවා හා මේ ධ්වනියට මෙන්න මේ 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 දේ මේ ක්‍රියාවලිය මේ දේ මේ වර්ණය මේ පාට තමයි තියෙන්නේ කියලා. ඉතින් පිනතුනේ නිවන් දැක්කේ නැති වුණොත් මේ ආත්ම භාවයේ මෙච්චර සද්ධර්මය ලැබිලා මෙච්චර බුද්ධෝත්පාද කාලයක් ලැබිලා පිනතුනේ ආයි සංසාරේ කවද හම්බෙයිද කියලා කියන්න බෑ. මේ අනන්ත පින්දහම් කර කර ප්‍රාර්ථනා කරපු අවස්ථාවක් මේ මොහොත. අපි සංසාරේ අනන්ත පින්දහම් කර කර ප්‍රාර්ථනා කරපු දෙයක් මේ මොහොත. දැන් අපි පුණ්‍යානුමෝදනාවකදී අර ප්‍රාර්ථනා කරනවා වගේ කල්යාණ මිත්‍රත්වයේ ඇසුර ලැබේවා, සද්ධර්ම ඇසුර ලැබේවා, යහපත් උප්පත්ති භාවයන් ලැබේවා කියලා අපි හැම ඥාතිවරයෙකුටම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්නතුනේ ඒ ටික අපිට ලැබිලා තියෙනවානේ. හොඳට ඉඳුරන් ටික ලැබිලා තියෙනවා, හොඳට නුවණ, ශ්‍රද්ධාව, සද්ධර්මය, කල්යාණ මිත්‍රත්වය ඔක්කොම ලැබිලා තියෙනවා. මේ අඩුම කුඩුම ටික මෙහෙයවලා සත්‍ය අවබෝධ කරගෙන ජීවත් වෙන්නයි තියෙන්නේ. ඉස්සෙල්ලාම කරුණාවෙන් සමගියෙන් ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. අනුන් අකාරුණික වුණාට කමන්නේ, තමන් පුළුවන් තරම් කරුණාවන්ත වෙන්න ඕන. දැන් කැලේක යනකොට කටු ඉත්තක් ගහක් තමන්ගේ මූණ ඉස්සරහට හම්බුනොත් මොකද කරන්නේ? කටු ඉත්තර දොස් කියන්නෙත් නැහැ, කටු ඉත්ත එක්ක අපි හැප්පෙන්න යන්නෙත් නැහැ. මොකද කරන්නේ? අයින් වෙලා යනවා. මොකද අපි දන්නවා ඒක කටු ඉත්තක් කියලා. ඒ වගේම අපි මේ සමාජයේ මිනිස්සුත් එහෙම තේරුම් ගමු. කාටවත් මිනිස්සු යන දොස් කියන්න ඕනේ නැහැ. කටු ඉත්තක් මොන ගැහුනාම මේ තියෙන කටු ඉත්තක් කියලා තේරුම් අරගෙන මග අරලා යනවා. හරි සරලයි. ජීවන ගමන කැලෑ ගමනක් වගේ කියලා හැමතිස්සෙම උපමා කරන්න කියලා කියන්නේ අපි ඒකයි. කැලෑ ගමනකට හා සමානයි. මම කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඔන්න ඔය වචනේ හොඳට ඔළුවට අරගන්න, හැමතිස්සෙම ගලප ගන්න. මම නිවන් දකින්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද එකෙන් අදහස් වෙන්නේ? මමත්වය කියන කෙනාට නිවන් දකින්න බෑ. ඒකයි තේරුම. ඒකේ අර්ථය පැහැදිලිද? මමත් මමත්වයෙන් යුක්තව බැලීමෙන්, මමත්වයෙන් යුක්තව ඇසීමෙන්, මමත්වයෙන් යුක්තව මෙනෙහි කිරීමෙන්, මමත්වයෙන් යුක්තව අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමෙන් නිවන් දකින්නට බෑ. පැහැදිලිද? එහෙනම් මම නිවන් දකින්නේ නෑ කවදාවත්. දැන් ඔබ කරන්නේ මොකද්ද කියලා ඒකත් එක්ක ගලප ගන්න. නිර්වාණය කියලා අපි වචනයක් දුන්නට පින්නතුනේ නිර්වාණයට වදන්නේ වචන නැහැ. නිර්වාණයට වදනක් නැහැ, වචනයක් නැහැ. දැන් ඔයගොල්ලන්ට මොනවා හරි වචනයක් හදන්න නම් රූපයක් තියෙන්න ඕන, හැඩයක් තියෙන්න ඕන, ආකාරයක් තියෙන්න ඕන, දිශාවක් තියෙන්න ඕන, ගඳ සුවඳක් තියෙන්න ඕන. එහෙමද නැද්ද? වචනයක් හදන්න දෙයකට නම් කරන්න පුළුවන්. නිවන පෙන්වන්න බැරි දෙයක් නේ. දැන් මේ ලෝකේ තියෙන ඕනම දෙයක් පෙන්වන්න පුළුවන්. අර තියෙන්නේ දොර, මේ තියෙන්නේ බිත්තිය, මේ තියෙන්නේ වහල, අර ඉන්නේ හවල් කෙනා කියලා පෙන්වන්න පුළුවන්. ඒ න්‍යායෙන් නිවන පෙන්විය හැකිද? හොඳට බුද්ධිගෝචර කරගන්න. මං ඔව් නෑ කියලා උත්තර දෙන එක පිළිගන්න එපා. තමන් නුවණින් තේරුම් ගන්න ඒ ආකාරයෙන් පෙන්විය හැකිද? ඒකේ තියෙන බරපතලකම, ඒ තාම බරපතල දෙයක්. ඒකේ තියෙන බරපතලකම ආන්න එතෙන්ට ඔබ පත්වන්න. තේරුම් ඇති තැනට නෙමෙයි අපි යන්න ඕන, තේරුම් නැති තැනට. තේරුම් ඇති තැන කියන්නේ ලෞකික ලෝකය, තේරුම් නැති තැන කියන්නේ ලෝකෝත්තර ලෝකය. තෝරනවා කියන්නේ විඳිනවා, තෝරනවා කියන්නේ බෙදනවා, තෝරනවා කියන්නේ සංඥාව උපාදානය අල්ලගන්නවා කියන එකද නැද්ද? තෝරනවා කියන්නේ ඒක. එහෙනම් තේරෙන දෙයක් හොයන කෙනෙකුට මේ ධර්මය හරියන්නේ නැහැ. ඒගොල්ලෝ ගිහිල්ලා කියයි හාමුදුරුවෝ කියන ධර්මය තේරෙන්නේ නැහැ කියලා. ඇත්තටම නුවණැති කෙනෙක් නම් එවලෙම දුවගෙන එන ඔය හාමුදුරුවන්ගෙන් මම ධර්මය අහන්න ඕන කියලා. මොකද හේතුව? නොතේරෙන ධර්මයක් කියලා කියන්නේම ලෝකෝත්තර ධර්මයක්. එතකොට තේරුම් ගන්න නෙමෙයි උත්සාහ කරන්න ඕන. දැන් තේරුම් අරගෙන ජීවිතේ ඉවර වෙන්න ඕන. තේරුම් අරගෙන ඉවර වෙච්ච අයට තේරුම් සියල්ල අත්හරින්නයි මේ ධර්ම දේශනා කරන්නේ. දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ තේරුම් ගන්න නෙමෙයි, තේරෙන ටික අත්හරින්න. ඒකවත් තේරුණාද? තේරෙන ටික අත්හරින්න ඉන්න ඕන. තේරුම් ගන්න එපා. දැන් මෙතනින් ආයි තේරුම් අරගෙන යනවා. ආයි තව තැනකට ගිහිල්ලා තේරුම් ගන්නවා. ඔහොම ඔහොම තේරුම් අරගෙන අරගෙන යනවා කියන්නේ ගොඩ ගහ ගන්නවා. වචන, සංකේත වචන ගොඩ ගහනවා. ඉතින් අවසානයේ වචන ටික ගොඩ ගහලා වචන ගණන් කර කර ඉන්නයි තියෙන්නේ. හරියට අර සල්ලි ගොඩ ගහගත්ත මිනිස්සෙක් වගේ. ජීවිත කාලෙම යම් යම් මේවල් ගොඩ ගහගෙන ලෙඩ ඇඳෙද්දි පොල් ගැඩුවද, පොල් ගෙඩි කීයක් තිබ්බද කියලා ඉන්නේ නේද? මේ මැරෙන්න හුලං අදිනවා. අද බාස්ලාවද? අද අදාරාර වාර පොල් ගස් වලට පොර දැම්මද? එකතු කරගත්ත දේවල් තේරුම් ගැනීමට අසීරු අපහසු. දෙයක් තමයි මේක. නමුත් මේක තේරුම් ගත්තොත් පින්නතුනේ හරීම සරල දෙයක්. මේක තේරුම් ගැනීමට අසීරු වුණාට සරල දෙයක්. තේරුණා නේද? ඒක මේ අමාරු දෙයක් නෙමේ. නමුත් මිනිස්සයා හිතන්නේ නැති තැනක මේ නිර්වාණය, එහෙම නැත්නම් ලෝකෝත්තරත්වය, නිරෝධය තියෙන නිසා හිතා ගන්නව. දැන් අපි මේ බලන්න කොයි වෙලාවකවත් පින්නතුනේ ඇහි මෙන්න මේ කොටස පිළිබඳව අවධානය යොමු කරනවද කියලා ලේසි. ඇහි පිල්ලමේ මේ උඩ කොටස පිළිබඳව අපිට මේ අවධානයක් යොමු වෙනවද, පේනවද? ඒ කතාව තේරෙනවද? අවධානයක් යොමු වෙන්නේ නැහැ නේද? දවසින් මං අහන්නේ දවසින් වැඩි කාලයක් අපි ජීවත් වෙනවා. අපි මේ මෙන්න මේ ඇහි මේ කොටස පිළිබඳව අවධානය යොමු කළාද? දැක්කද? පේනවද? ওই දැනුත් පේන්නේ නැහැ නේ ඔබට නේද? අන්න ඒ වගේ තමයි. සමීප වැඩි නිවන. පුජ්‍යලේකට තේරුම් ගන්න පුළුවන් ස්වභාවය සමීප වැඩි, ළඟ වැඩි නිසා පේන්නේ. දැන් කවුරු හරි කියනවා පිනද ඔබේ නිවන තියෙන්නේ මේ හිස පිටිපස්සේ කියලා. දැන් ඔබ නිවන දකින විදිය මට කියන්න බලන්න. නිවන අපි හිතමුකෝ පරිප්පු වැටයක් කියලා. නිවන පරිප්පු වැටයක් නම් ඒක මේ ඔළුවේ මේ පැත්තේ ඇලෙව්වාට පස්සේ දැන් අපි කියනවා හරි ඕක දකින්න දැන්. කොතන දකින්න ඕන? මෙතන දකින්න ඕන. පිටිපස්සේ මෙතන දකින්න ඕන. අන්දරේ පරිප්පු වැටේ ගලවලා අරන් බලන්න ඉස්සරහට. එහෙම නෙමෙයි. බලන්න කොහොමද ඒක බලන්නේ කියලා. මනුෂ්‍යයන්ට අසීරු වන්න ඔය නිසා පින්වත් මේ නිවන කියන සංකීර්ණ ධර්මය අපේ අන්තර්ජාලයෙන් සම්බන්ධ වෙන පින්නතුනුත් අදහස් දක්වන්න. ඒගොල්ලොත් බොහොම වටිනෝ සජීවීව අපිත් එක්ක සම්බන්ධ වෙන පින්නතුන්. මේ අභ්‍යාසයන් අපි ලබා දෙන්නේ මේ අසීරු ධර්මය තේරුම් ගන්න. දැන් බලන්න කොහොමද කියලා. දැකීම හට ගන්න තැනමයි නිවන තිබෙන්නේ. තේරෙන්නේ නැති වුණාට කමක් නෑ පින්නතුනේ, තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ උත්සාහය එක දිගට දවස් 7ක් තිබුණොත් නිවන් දකින්න පුළුවන්. මේ භාවනා මාර්ගයට කියන නමම තමයි විපස්සනා භාවනාව. ඒ කියන්නේ පින්නතුනේ පරේක්ෂණයෙන්ම තමයි සත්‍ය අවබෝධය කරන්න වෙන්නේ. වෙන මාර්ගයක් නැහැ. විපස්සනා භාවනාව. පරේක්ෂණාත්මක භාවනාව. පරේක්ෂණාත්මක ගවේෂණය. දෙකම එකයි. ගවේෂණයයි පරේක්ෂණයයි. එවනම් භාවනාවෙම තියෙනවා පින්නතුනේ අපි කරන වැඩේ වෙන්න ඕන විදිය විපස්සනා. එහෙම නැත්නම් විදර්ශනා. ඒ සමහර වචන ඒ දෙකක් බවට පත් වෙන්නේ එකක් සංස්කෘත වචනය අනිත් එක පාලි වචනය. සොයාගෙන සොයාගෙන දිගටම මුණ ගැහෙනකම්ම ගමන් කළ යුතුයි පින්නතුනි. හැම විටම තමන්ගේ ධර්මයේ මෙහෙයවීම දේශනාවට ගැළපෙනවාදයි බලන්න. අන්න ඒකට කියනවා තමන්ගේ හැසිරීම ධර්මයට ගැළපීම. ඒකට කියනවා ධර්ම විනය කියලා. විනය ධර්මනේ ධර්ම විනය. විනය කියන්නේ තමන්ගේ හැසිරීම, හසුරවීම හරි හැසිරීම හරි ආධ්‍යාත්මික ධර්මයට ගලපා බලනවා. පැහැදිලිද? ධර්මයට ගලපා බලනවා. එතකොට වැරදි තැනට අග්ගාල නිවැරදි කිරීමේ හැකියාව තියෙනවා. කොතෙන්ටද මේ හිත මේ විදියට දක්කන්නේ? අපි හිත දක්කන එකනේ කරන්නේ. එහෙම නැත්නම් වාහනයක් නම් පදවනවා, හරක් නම් දක්කනවා. වාහනයක් නම් පදවනවා. ඉතින් වර්තමානයේ පදවනවා කියන වචනේත් කමක් නැහැ. දක්කනවා කිව්වම නිකන් හොඳ මදි කියලා හිතෙනවා නම් පදවනවා කියලා දාගන්න. ගලන්න ඒ වචන දෙකටත් දීපු බරේ හැටි නේද? වෙනස් බරවල් දෙකක් තියෙන්නේ. පදවනවා, දක්කනවා. කාර් එකක් දක්කනවා කිව්වට කමක් නැහැ. කාර් එකක් දක්කනවා. යමං කියලා එක ජීර් එකකට දානවා. යමං කියලා පාගනවා නේද? ඒ දක්කනවා. මේට යමං කියලා හරවනවා. ඉතින් කරත් කරන්නේත් ඒකනේ. මේට යමං කියලා ඒ පැත්තට අදිනවා. ත්‍රික්කනේ. ඉතින් දක්කන එකේම ක්‍රියාවලිය තමයි පදවනවා කියන එකෙත් තියෙන්නේ. හිත කොහාටද දක්කන්නේ? හතර මතක තියාගන්න. අපිට කොහාටද මේ දක්ව ගන්න ඕන? අභය භූමියකට. අභය භූමි තියෙන ලංකාවේ. අභය භූමිය වල තමයි භයානකම. ඒ ලංකාවේ තියෙන අභය භූමිය. නැත්තම් අභය භූමිය කියන එකේ අදහස් වෙන්නේ බය නැති කියන එකට. බය නැති. බය නැති. අභය භූමියකට යන්න. ඒ කියන්නේ ඔබ ඉන්න තැන ජාති ජරා ව්‍යාධි මරණ බය තියෙනවා නම්, අපා බය තියෙනවා නම්, තාම ඔබ අභය භූමියට පත් වෙලා නැහැ නේම. අභය භූමියට ඇවිල්ලා නැහැ. මොකද අර බයවල් ඔක්කොම තියෙනවා. පැහැදිලි නේ? ඒ බයවල් ටික ඔක්කොම තියෙනවා නම් තාම අභය කියන தത്വයට පත් වෙලා නැහැ. තමන්ගේ හිත දක්කන්න. එහෙම නැත්නම් පදවන්න අභය භූමියකට. කොහේද මේ අභය භූමිය තිබෙන්නේ? රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ, නිරෝධෝ නිබ්බාන. මෙන්න මේ තුන නිරෝධ කළා නම් අන්න එතන තමයි අභය භූමිය තිබෙන්නේ. මුලින්ම ද්වාකාරය අයින් කරනවා. රාගක්කය, දෝසක්කය. ද්වාකාරයනේ ඇලීම ගැටීම ද්වාකාරය. හැම දෙයකම පින්නතුනේ ඇලීම ගැටීම තියෙනවා. දැන් ඇලීම ගැටීම කියලා ගත්තාම ඒක ඕලාරික විදියට තියෙන පද ඇලීම් ගැටීම් තියෙනවා. අනුෂය වශයෙන් තියෙන ඇලීම් ගැටීම් තියෙනවා. ඔය ගොඩාක් දෙනෙක් අනුෂය වශයෙන් තියෙන දේවල් ගණන් ගන්නෑ. තේරුණානේ? අනුෂය වශයෙන් තියෙන දේවල් ගණන් ගන්න. නමුත් ඒ අනුෂය වශයෙන් තියෙන දේවලුත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ උත්සාහ කරන්නේ පින්නතුන් සතර අපායෙන් මුදවන්න. මේ උත්සාහ කරන්නේ මේ ආත්ම භාවයේ සැනසිලිදායක ජීවිතයක් ගත කරන්න, මන් පෙත් පෙන්වන්න. මේ උත්සාහ කරන්නේ අනන්ත ජීවිතයේ තියෙන දුක් රස නිමා කරන්න. හමු වීම කියන්නේත් බොරුවක්, වෙන්වීම කියන්නේත් බොරුවක්. දුක් වීම කියන්නේත් බොරුවක් වෙන්න තුනේ, සතුටු වීම කියලා කියන්නේත් බොරුවක්. ඒක බොරුවක් වෙන්නේ කොහොමද? ඒක බොරුවක් බවට පත් වෙන්නේ වෙන්න තුනේ සම්මුති වශයෙන් නෙමෙයි, ලෝකෝත්තර වශයෙන් බැලූ කල. සම්මුති වශයෙන් සත්‍යය. සම්මුති වශයෙන් සත්‍යක්ව පේන දේ හැම දෙයක්ම බොරුවක් බවට පත් වෙන ලෝකෝත්තර වශයෙන් බැලුවහම. මානසිකව තිබෙන දුෂ්කර මාවත් තිබෙනවා. ඒ දුෂ්කර මාවත් සියල්ල ජයගත යුතුයි. ඒවායේ පරාජිත වුණොත් ඔබ දෝසක්කයක, එහෙම නැත්නම් මෝහක්කයක, එහෙම නැත්නම් ලෝභක්කයක නතර වෙන්න පුළුවන්. ලෝභ, ද්වේෂ, මෝහයක නතර වෙන්න පුළුවන්. නිර්වාණ සෝවාන වාන කියන්නේ වැඳ තබන දෙයකට අය වැව්වලක් තියෙන වාන කියලා එකක් තියෙනවා ඒකට උඩින් වතුර දානකොට කියන වාන් දානවා කියලා ඒකෙන් තමයි මේ ජලය තෙරපලා රැකගෙන තියාගෙන ඉන්නේ සීමාවට උඩින් යන්න හදලා තියෙනවා වාන් දාන උඩින් යන්න පුළුවන් නිර්වාණ බැඳිලා නැහැ. අපි කෙනෙක් නිවන් දැකලාද නැද්ද කියලා හොයන්නේ එහෙමයි. එයා කොහේ හරි බැඳිලා ඉන්නවා නම් එයා නිවන් දැකලා නැහැ. කිසිම තැනක බැඳී නැත්නම් කිසිම දෙයකට බැඳී නැත්නම් අන්න එයාට අපි කියනවා නිවන් දැකපු කෙනෙක් කියලා. එයා මොනම දේශපාලනයකටවත් බැඳිලා නැහැ මොනම ආගමකටවත් බැඳිලා නැහැ ඒ නිසා ඔය මාර්ගඵල අවබෝධ කරගත්තයි කවදාවත් උද්ඝෝෂණ වලට යන්නේ නැහැ ඒ හේතුව ඒ කිසිම දෙයකට බැඳිලා නැහැ නේ හාල් පොල් ගෑස් දෙමෙයි මොනවා නැති වුණත් උද්ඝෝෂණය කරන්නේ වතුර ටිකක් බීලා එහෙම නැත්නම් බඩිකින්නින් හරි උන්වහන්සේලා ඉන්න තේරුම් අරගෙන තියනවා ජීවිතේ තියෙනවා නම් තියෙන විදියට නැතිනම් නැති විදියට ජීවත් වෙන්න තේරුම් අරන් තියෙනවා විජේ රජුරෝ එන්නටත් කලින් ඉඳලා මේ රටේ හැමෝම කුක කැඩිච්ච කඩියා වගේ සංවර්ධනය කරනවා හැම රජයක්ම ඇවිල්ලා හැම රජ කෙනෙක්ම සංවර්ධනය වෙලාද නෑ දැන් අද ඉඳලත් සංවර්ධනය කරන තව අවුරුදු 1000ක් ඈ 3000 24 23 22 වගේ වසරවල වල 3022 දී තහන්න පුළුවන් සංවර්ධනය වෙලාද නෑ මනුස්සයා කවදාවත් සංවර්ධනය වෙන්නේ නෑ පැහැදිලිද සංවර්ධනය වෙන්නේ මනුස්සයා භෞතිකව ඔබට මුළු ලෝකේම ඉඩම් ටික හම්බුණත් ඔබ සංවර්ධිත නෑ මහ බැංකුවේ තියෙන සල්ලි ටික ඔක්කොම දුන්නත් මම හිතන දැන් සල්ලි නෑ ඔක්කොම දුන්නත් ඔබ සංවර්ධිත නෑ තේරුණාද ඒක එහෙනම් ඉතින් ජීවිතයේ අවශ්‍යතා ටිකක් විතරයි තියෙන්න ඕන පෝසත් මිනිස්සෙක් කියන්නේ කවුද තමන් කැමති දේ තිබීම තමයි පෝසත්කම කියලා කියන්නේ දැන් ඔබට ආහාර වේලක් ගන්න උවමනා වුණාම කැමති විදියට ඒ ආහාර වේල ඔබට ගන්න පුළුවන් නම් ඔබ පෝසත්. ඔබට විවේකයේ ගන්න උවමනා වුණාම ඔබ කැමති විදියට විවේකීව ඉන්න පුළුවන් නම් ඔබ පෝසත්. එහෙම නැතුව මොනෝ මොනෝ හරි තිබීම නෙමේ පෝසත්කම කියලා කියන්නේ. ඒ නිසා ගොඩාක් සල්ලි තියනයි දුප්පත්. විවේකයේ ගන්න හිතුවට විවේක ගන්න බෑ. නිදා ගන්න හිතුවට නිදා ගන්න බෑ. සැහැල්ලුවෙන් ඉන්න හිතුවට සැහැල්ලුවෙන් ඉන්න බෑ. එතකොට පෝසත්ද දුප්පත්ද? දුප්පත්. දැන් මේ රටේ ජනාධිපතිවරු අගමැතිවරු මැතිඇමතිවරු මේ දවස්වල දුප්පත්ද පොහොසත්ද? දුප්පත්. එතකොට උද්ඝෝෂණවලට යන අය ඒගොල්ලෝ දුප්පත්. ධර්මය නොදැනගත් හැමෝම දුප්පත්. සබ්බේ පුතජ්ජනා උම්මත්තක. ඔක්කොම උම්මත්තකව ටික. මම දකින්නේ ටයිටැනික් නැව දෙකට ගැරිලා ගිලෙනකොට ඒකේ ඉන්න මිනිස්සු විශාල කාලකෝට්ටියක් කලබලයක් ඇති වුණා. ඇයි තින්නේ? ගිලෙන නැවනේ. කට්ටියක් බේරෙන්නේ කොහොමද බලනෝ? හරයට යන්නේ කොහොමද? මෙහාට යන්නේ කොහොමද? බෝට්ටුවට පනින්නේ කොහොමද? ආත භූත නැතුව දුවනෝ සමහර කට්ටි, හිතා ගන්න බැරුව ඉන්නෝ සමහර කට්ටි. ඕක ඇත්ත දැකලා තියෙනවනේ නේ ටයිටැනික් මූවි එක. මං හිතන්නේ අන්න ඒ වගේ තමයි මේ මොහොතේ ලංකාවේ මිනිස්සු. ඉතින් ඒකද ආත භූත වෙලා කලබල වෙලා කට්ටියක් ඉතින් මැරෙනවා, කට්ටියක් සුළු පිරිසක් බේරෙනවා. දූෂ්‍ය භාවය කියන එක මිනිස්සෙගේ උප්පත්ති ක්‍රම තියෙන දෙයක්. හැම මිනිස්සෙක් ළඟම තියෙන දූෂ්‍ය භාවය. ඒ දූෂ්‍ය භාවය ඇති කළා තියෙන්නේ රටේ සංවර්ධනයට. හැබැයි ඒක විනාශයට බලපානවා. වැරදි පැත්තක් දිශාවක් පෙරලා තරඟකාරීත්වයක් ඇති කළා තියෙනවා මේ මිනිස්යාගේ. පොඩි කාලේ ඉඳලා gedara amma taatta කරන්නේ, දේශපාලනය කරන්නේ, ඔක්කොම කරන්නේ ඒ දේ ලබා ගන්න. දැන් පොඩි ළමයෙක්ගෙන් අහුවාම ඔයා පුතා කවුරු වෙන්නද කැමති? ડોක්ටර් කෙනෙක් වෙන්න. මම ඔය ડોක්ටර් කෙනෙක් වෙන්නේ ඇයි? මේ යකා කියන කාර් එකක් ගන්නවලු. තව එකකින් අහුවාම මානව වෙන්න කැමතිද? ඔව්. මොකද මාන වෙන්නේ? මාන වෙන්නේ අර ආමුදුරුන්ට දින වගේ වාහනයක්. පරමාර්ථය වැරදි. පරමාර්ථය වැරදුනාම ජීවිතේ වරදිනවා. මම මාන වුණේ මේ රස්සාවක් කරන්නවත්, මේ වාහන ගන්නවත්, මේ ධර්මශාලාවල් හදාගෙන බණ කියන්නවත් නෙමෙයි. මම මහන උනේ නම් කැලේකට වෙලා ආරණ්‍යයකට වෙලා මොනම මිනිහෙක්වත් දකින්න නැතුව පාඩුවේ ඉන්න තමයි මම මහන උනේ. කරුමෙට මෙතෙන්ට වැටුණට කරන්න දෙයක් නෑ. කොහමද ධර්මශාලාවක් හැදිලා මේ අනම්මනම් මේ ගැජට් ටිකක් තියාගෙන ඉතින් බණ කියනවා. ඒක ඉතින් කරුමේ. කරුමේ ඉන්න තිබ්බනම් මේ වෙලාවේ ලස්සනට ගහට පුරට වැහි බිඳි වැටිලා බිමට වැටෙනවා. ඈ කුරුල්ලෝ ඇවිල්ලා ඉස්සර දෙවන අය අයින් එකෙන් ඉන්නවා. ඒක හරි ලස්සනයි. හුදකලාව ශාන්තයි. වචන නැති දෙයක් වචන වලින් කියනවා. ඒ නිසා ලෝකේ ඉන්න ලොකුම මෝඩයා මම. වචන වලින් කියන්න බැරි දෙයක් වචන වලින් කියවනවා නම් ඌ මෝඩෙක් නෙමෙයිද? පල් මෝඩෙක්. වචන වලින් කියන්න බැරි දෙයක් වචන වලින් කියන එක මෝඩි. වචන වලින් ගන්න බැරි දෙයක් වචන වලින් ගන්න හදනව නම් ඌත් මෝඩේ. මීහරට්ටක් චක්මක් කිව්වහම තේරෙනවා. හැරියන් කියලා කිව්වහම තේරෙනවා. ඌත් අමූත යුවකට ඒ සතා හරියට පාර තෝරගන්නවා. මාර්ගේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද හරක් දැක්කගෙන යන මිනිස්සු ගම්මානවල නම් ඉන්නවා. හරක් 4500 එක මිනිස්සයා නඩත්තු කරනවා බලා ගන්නවා. පුදුම හැකියාවක්. ඔයත්තර නම් පුළුවන් වේද මේ එක අරගෙන යන පාර දිගේ. බෑ මීහර 4500 එකට දාලා මිනිස්සු අරයි යනවා. ඒ හරක් මිනිස්සු නම් හේම කරන්න බැරි. ඔබවින් ඔබට සැබවින්ම නිවන් දකින්න ඕනද? එහෙම නැත්නම් ඊට කලින් යමක් ඕනද ඔබට? නිවන් දකින්න කලින් මොනවා හරි දෙයක් ඕනද? හොඳට බලන්න ඒක. චෙක් කරලා බලන්න. පපුව. ඇත්තරම නිවන් දකින්න ඕනද? නිවන් දකින්නට කලින් මට මොකක් හරි කෙරෙන්න තියනවද? කෙරෙන්න තියනවා නම් කියන්න බලන්න. නිවන් දකින්නවා කියන්නේ පින්නතුනි මැරෙනවා වගේ වැඩක්. මරණාසන්න වුණාට පස්සේ ඒ මිනිස්සයාත් කළ යුතු යුතුකම් වගකීම් සියල්ලම හොඳට කළමනාකරණය කළා. අරය දකින්න ඕන, අරය බලන්න ඕන. එහෙමත් කියනවනේ. නැත්තම් ඉත නිදහස් නැහැ. පොඩි දූ දකින්න ඕන, ලොකු පුතා දකින්න ඕන, මේවා කියන්නේ ඒවා. මට අහවල් කෑම කන්න ඕන. මරණසන්න අවස්ථාවෙච්ච මිනිස්සේ. ඒ වගේම තමයි පිනුතුනි නිවන් දකින්න යන හිතත් අවසාන කැමැති පත්‍රයේ ඉල්ලනවා. අවසාන කැමැති පත්‍රයේ ඉල්ලනවා. එයාට ඉතින් ඒක දෙන්න වෙනවා. ඒකයි මම කිව්වේ අහලා බලන්න කියලා. මේක සෙල්ලමක් නෙමේ. මැරෙනවා වගේ වැඩක්. සෙල්ලමක් නෙමේ අහලා බලන්න. නිවන් දකින්න කලින් තා මොනවා හරි අවසාන කැමැති පත්‍රයක් තියනවද? ඉතින් මාරයා නම් ඇවිල්ලා එක එක යෝජනා දානවා. හැබැයි විද්‍යාත්මක නැත්තම් බාර ගන්න එපා. විද්‍යාත්මක නැත්තම් බාර ගන්න එපා. පැහැදිලිද? විද්‍යාත්මක වෙන්න ඕනේ. මං නිවන් දකින්න යනකොට මාරයා කියනවා දැම්ම නිවන් දකින්න ඕනේ. අවුරුදු 80ක් 85ක් විතර වුණාම නිවන් දකිමු කිව්වා. කෑවනල් ලනුව මොකද වෙන්නේ? අනේ ඉතින් දායකයෝ සලකනවනේ, උදව් කරනවනේ, ඔහේ මේ සංචාරය කරගෙන. අර එක හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරු රටින් රටට යනවා, හැම රටටම යනවා. ඒ පන්සලෙත් ඉන්නවා, මේ පන්සලෙත් ඉන්නවා, අනිත් පන්සලට යනවා. දැන් පන්සලුත් ගෙන්න ගන්න ඕනේ හාමුදුරුවෝ. ඒ පන්සල් වලට නැති හින්දා රටවල් වලට ගෙන්න ගන්නවා. හරි කැමති වෙනවනම්. සමහර සීතල රටවල් වල එහෙම රැඳිලා ඉන්නේ නැහැ. සමහර ඉන්දියාව වගේ දුෂ්කර පන්සල් වල ඉන්නෙත් නැහැ. ඉතින් ඒ දැන් වලට ඕන තරම් හාමුදුරුවන්ගේ පුරප්පාඩු දෙනවා. ඉතින් හාමුදුරුවන්ට හරි ලේසි ඕන රටකට යන්න. තේරෙනා නේද? ඒ අමාරු නේ. මට වුණත් ඕනම රටකට යන්න හරිම ලේසි. මොකද මේ ටිකටුත් දීලා ඔක්කොම දීලා ගෙන්න ගන්නවා. ඇත්තන්ට වගේ වෙන්නේ වීසත් දීලා ටිකටුත් දීලා අපිට මේ ගහන්න මේ ලියුම් ගන්න අමාරු නෑ. දෙනවා. යන්න පුළුවන් පන්සලකට ඕන. ඉතින් ගිහිල්ලා සංචාරය කර කර ඉන්න තියෙන්නේ. ඒ නිසා ඔය ඇත්තොත් මොනවා හරි උගුලක රැඳිලා ඇති. මැරෙන්න හිත හදාගත්ත කෙනෙක් තමයි නිවන් දකින්නේ. දැන් අර වක්කලිත් එහෙමනේ. මැරෙන්න හිත හදාගෙන ගියාම නිවන් දැක්කා. එතකොට දහම්සොඬ රජුරන්ගේ කතාවේ මැරෙන්න හිත හදාගත්තම නිවන් දැක්කා. බණපදේ ඇහුණ කියන එකෙන් ඒකේ අර්ථවත් වෙන්නේ, බණපදේ කිව්වා බණපදේ ඇහුණ කියන එකෙන් අර්ථවත් වෙන්නේ නිවන් දැක්කා කියන එක. යකා වගේ හිටපු එකේනා දෙවියෙක් වගේ පේන්න පටන් ගත්තා. එයාને කන්දෙන් පල්ලෙහාට පයින්නකොට පල්ලෙහෙන් අල්ලගත්තේ සක්‍ර දේවේන්ද්‍රය කියන්නේ ඒකයි. මාව වුණත් යකෙක් වගේ පේන කට්ටියට දෙයියෙක් වගේ පේන්න පටන් ගන්නවා දැක්කට පස්සේ. නිවන් දැක්කට පස්සේ පේන්න පටන් ගන්නවා. හිතෙන් සියල්ල අතහරින්න, අගයන් සියල්ල අතහරින්න, වටිනාකම් සියල්ල අතහරින්න. අපිත් ලෙහෙසියෙන් අතහැරපු අය නෙමෙයි, පුදුම අමාරුවෙන් තමයි අතහැරියේ. ඊට පස්සේ ඉතින් ඔය මෝඩයෝ තමයි කල්පනා කරන්නේ අතහැරියේ නම් කොහොමද හාමුදුරුවන්ට පන්සලක් තියෙන්නේ, ඔය හාමුදුරුවන්ට වාහන තියෙන්නේ. මේ ලෝකේ ඉන්න මෝඩයන්ට කියලා දෙන්න ඕන මෝඩයෝ අතහරින තරමට ලැබෙනවා කියලා. මම ලෝභ ද්වේෂ මෝහ පස්සේ ගියා නම් එහෙම කොහේ හරි ගේට්ටුවක් ළඟ ඉන්න සිකියුරිටි කාරයෙක් එන්න තිබ්බා. අතහැරිය නිසා තමයි සියල්ල තියෙන්නේ. දැන් උන් අර තදින් අල්ලගෙන ඉන්නේ, උන් හිතනවා මූට කොච්චර මේක බරක් ඇද්ද අමාරුවක් ඇද්ද කියලා හිතනවා. අතහැරපු කෙනෙකුට එයා මේ ශාලාවල්වත් යාන වාහනවත් තියෙන දේවල්වත් ඉඩකඩම්වත් ඔළුවේ තියාගෙන නැති නිසා අබමල් රේණුවක් තරම් බරක් නැහැ. හැබැයි නාස්ති කරන්නේ, විනාශ කරන්නේ. නාස්ති කරන්නේ, විනාශ කරන්නේ. ඒක හොඳ නෑ. දැන් ඔය කෑම පිඟානක් බෙදාගත්තාම ඒක බත් ඇටයක ඉතුරු නැතුව කන්ට ඕනේ. ඒක තමයි ලාමාවරුන්ගේ හැම චාරිත්‍රය. මොකක්වත් තියන්නේ බත් ඇටයක් බෙදාගත්තනේ ඔක්කොම කනවා. මොකද හේතුව? හොඳ නෑ විනාශ කරන්න. මිනිස්සෙගේ ශ්‍රමයක්, ශක්තියක්, ඒක සම්මුති ධර්මයක්. සම්මුති ධර්ම වලට පිටුපාන්නෙත් නෑ. ඇත්ත වශයෙන්ම සද්ධර්මයේ දැක්කහම පින්නතුනේ නොවැළී ඉන්නව නෙමෙයි. ඒ හිතේ ස්වභාවයක් හටගන්නවා. සිත කිසිම දෙයක ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ පින්නතුනේ පරිහරණය කරන්නේ කියලා එකක් නැහැ. පරිහරණය කරනවා. බුදුහාමුදුරුවෝ පරිහරණය කළා. මැණික් පුටුව වාඩි වෙන්න කියලා කිව්වම පරිහරණය කරනවා. මොකෝ ඕක මැණික් පුටුවක වාඩි නැක ඔළුවේ ඒක ඇලුන්නේ නැහැ. දැන් සාමාන්‍ය මිනිස්සෙක් ගිහිල්ලා මැණික් පුටුවක දැම්මොත් එහෙම ওই මිනිස්සයාගේ මාන උද්දච්ච කණ්ඩික ඔක්කොම නැගේ. ඒ මේ උත්තමයන්ගේ ඒක ඇලෙන්නේ නැහැ පින්නතුනි. ස්වභාවයක් හට ගන්නවා. ඒක උපමා කරන්නේ නෙළුම් පත වගේ කියලා. ඒ සිතේ පරිවර්තනය ඇති වුණාට පස්සේ ඇලෙන්නේ නැහැ පින්නතුනේ. උදාහරණයක් වශයෙන් මිනිහෙක් මැරුණාම රිදෙන්නේ නැහනේ. මිනිහා මලාට පස්සේ රිදෙන්නේ නැහැ. ඒක තමයි කායික පැත්ත. මානසිකව මරණය සිද්ධ වුණාට පස්සේ ඒ මනසට දැනෙන්නේ නැහැ කිව්වොත් හරිනේ. දැන් එතකොට මොකුත් දැනෙන්නේ නැද්ද කියලා කායට හිරියර කරන්න යන්නපා. කායට දැනෙනවා. මොකද කාය මැරුන්නේ නැහනේ තාම. කය කියන්නේ සිත කියන්නේ දෙකක්. සිත මරුණට පස්සේ සිතට දැනෙන්නේ, කය මරුණට පස්සේ කයට දැනෙන්නේ. ඔන්න ඕකයි සත්‍යය. එතකොට සිත මරලා ජීවත් වෙන එක තමයි නිවන් දැකලා ජීවත් වෙනවා කියලා කියන්නේ. හැබැයි ඉතින් කයෙන් පරිහරණය කරන්න වෙනවා. ඒක තමන්ට තියෙන විදියට හැකියාව තියෙන විදියට ඇති තැන ඇති විදියට නැති තැන නැති විදියට නැති කෙනාට නැති විදියට ඇති කෙනාට ඇති විදියට ඒක මිනිස්සු ඒකේ කලබල වෙන්න එපා. ඒක දියුණු රටේ හැටියට, දියුණු පළාතේ හැටියට, දියුණු ගමේ හැටියට. මං ඈත ගමක හිටියනම් මං සමහර වෙලාවට මොටෝ සයිකලයක් අරගෙන කොල්ලෙක් දාගෙන මොටෝ සයිකලේ යන හාමුදුරුගෙන ඒ පළාතේ හැටියට. එතකොට ඇමරිකාව, ජර්මනිය, ප්‍රංශය වගේ රටක හිටියනම් ඒ රටේ තියෙන මොකක් හරි කවුරු හරි මිනිස්සෙක් ලොකු වාහනයක් කියලා මෙහෙ හිතන්නේ හත පහකට ගණන් කරන්නේනේ. ඉතින් ඒකත් තියෙනවා. මේ 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 ඔය Facebook වල හැරෙම ඉන්න හරට්ට මේ කියන්නේ. ඒ මේ වටිනාකම් දීලා තියෙන්නේ මේ මෝඩ සමාජය යකඩ කෑලි වලට. වටිනාකම උපනැන් වෙන්න නෙමෙයි, වාහනයක් ඕන, පුටුවක් ඕන, පැවැත්මක් ඕන, තමන්ගේ පහසුව ඇති වෙන්න. කිසිම දෙයක වටිනාකම් පෙන්වන්න නෙමෙයි තියෙන්නේ. තමන්ගේ පහසුව, තමන්ගේ සේෆ්ටි එක, තමන්ගේ ආරක්ෂාව, එහෙම නැත්නම් තමන්ට අවශ්‍ය කරන දේ පූර්ණේ කරගන්න. එච්චරයි. වෙන දෙයක් නැහැ. මං ගොයියෙක් වුණා නම් මට ට්‍රැක්ටර් ඕන, ලොරි ඕන, කරත්ත ඕන. ડોක්ටර් කෙනෙක් වුණාම කාර් එකක් ඕන යාට යන්න. ව්‍යාපාර සුපර් මාකට් එකක් කරන මිනිස්සෙකුට ලොකු ශාලාවක් ඕන. හාමුදුරු කෙනෙක් වුණාම ලොකු ධර්මශාලාවක් ඕන. ඒව සම්මුති කාරණා විතරයි. ඉතින් මෙන්න මේ වගේ බුද්ධිමත්ව, ඥානාන්විතව කටයුතු කරන්න ඕන. සමස්ත සමාජය, ශ්‍රී ලාංකික සමස්ත සමාජය හරීම අන්ධ භූත අඥාන තැනක ඉන්නේ කියලා මම දන්නවා ගොඩ කාලයක් තිස්සේ. ඒකයි මම මිනිස්සු ආශ්‍රයට යන්නේ නැත්තේ. මිනිස්සුන්ට මේක කිව්වට තේරෙන්නේ නැහැ. මිනිස්සු කියන දේවල් මම හැම දෙයක්ම අහගෙන හ්ම් කියලා ඉන්නවා. පල් මෝඩයෝ. සමස්ත සමාජයම කියලා කිව්වත් කමක් නැහැ. ඒ තරම්. ඒක ඇති උනේ කොහොමද? එකකින් නෙමේ, කරුණු කාරණා සිය ගානක් එකතු වෙන තැන තමයි ඒ මෝඩකම ඒ විදියට පිහිටන්නේ. එකකින් නෙමේ. ඒක අධ්‍යාපනයේ විතරක් දුර්වලතාවයක් නෙමේ. මුළු චින්තන ධාරාවම දුර්වලතාවය. මෙච්චර දහමක් තියෙද්දි, මෙච්චර උතුම් ශ්‍රේෂ්ඨ මාර්ගයක් තියෙද්දි ඇයි මේ මිනිස් සමාජයේ මෙච්චර පටු අඥාන කියලා අපිට හිතෙනවා? මෙච්චර කරුණාවෙන්, දයාවෙන්, මෛත්‍රියෙන් නුවණින් ජය ගන්න තියෙන ලෝකයක්. ඉතින් මේව ගැන කියන එකත් ඇත්ත වශයෙන්ම මෝඩකමක් වෙනතුනේ. හරකෙකුට කියලා වැඩක් තියෙනවද කිනුද? උඹ හරකෙක් කියලා. හරකෙකුට කියලා වැඩක් තියෙනවද උඹ හරකෙක් කියලා? ඌ දන්නේ කොහොමද? ඉතින් ඒ වගේ තමයි මේ සමාජයේ බණ කියනවා කියන්නේ. හරට්ට උඹ හරකෙක් කියලා කියා දෙනවටත් වැඩිය අමාරු දෙයක්. ඥානවන්තයෙකුට ගිහිල්ලා කියන්න ඕන උඹ හරකෙක් කියලා. එතකොට ඌට අග්ගල් හදා ගන්නවා ඒක. ඥානයක් නැත්තම් ඒක හදාගන්නේ. ප්‍රඥාව නැමැති ධනෙ පුතේ හම්බ කරපන්. දරුවන්ට එහෙම උගන්වනවද? සුත ධනය හොඳට ඇසු පිරු ඇති තැන් කෙනෙක් බවට පත් වෙන්න ඒ ධනෙ හම්බ කරපන් පුතේ. තමන්ගේ හිත හඳුනා ගැනීම පුරුදු කරපම් පුතේ. තමන්ගේ හිත පිණිස ලෝකයාගේ හිත පිණිස ජීවත් වෙන්න පුරුදු වෙයන් පුතේ. එමය පුරුදු පුහුණු කරන්න ඕන. එහෙම නැතුව මොන මරාලයක් හරි කඩාගෙන හම්බ කරපන් හම්බ කරපන් හම්බ කරපන් කියලා කිව්වාම එතන සැනසෙල්ලක් නැහැ. සහනයක් නැහැ. ලෞකික ධර්මයන් තුල සිල්වත් භාවයක් නැති කෙනෙකුට ආධ්‍යාත්මික ලෝකයට පිවිසෙන්න බෑ. මොකද හේතුව ලෞකික ලෝකෙන් පිටත් වෙනකොට පොඩි කොන්දේසියක් තියෙනවා මෙහි ණය ඔක්කොම ගෙවල ඵලයන් කියලා. ඒ කතාව දන්නේ නැද්ද? වැරදි කරපු අයට ලේසියෙන් නිවන් දකින්න බැරි ඒකයි. දැන් රටකට ගියාම ඒ රටේ තියෙන ස්වභාවයක්නේ. ඒ රටින් පිට වෙලා යනකොට පාස්පෝර්ට් එක චෙක් කරලා බලනවා net එකට ගහලා මුගේ bill එහෙම තාම arrears තියෙනවද කියලා. තියෙනවනම් අල්ලගෙන අන්න මෙච්චර තියෙනව ගෙවන්න කියලා කියනවා. ගෙවලා එනකන් දෙන්නේ නැහැ. ඉතින් නිවන් දකින්න යනකොටත් ওই වැඩේම වෙනවා කියලා ඔයත් දන්නවද? එක එක arrears බල්ලා ඉවරලා නිවෙනදි කියනවා මෙච්චර පව් තියෙනවා මෙච්චර ගෙවන්න ඕන. මෙච්චර වැරදි තියෙනවා මෙච්චර සමාව ගන්න ඕන. ඇත්තටම පින්නතුනේ. ඔබ කාට හරි කරන වැරද්දක් තිබුණොත් එහෙම එතන ගිහිල්ලා හිර වෙනවා. හිර වුණාට පස්සේ මනස කියනවා බාවල් වැරද ආවල් ගෙනාට කරලා දිනනවා සමාව අරන් වරෙන්. හිතෙන්ම Tamanට දැනෙන විදිහේ සමාවක් Taman අරන් එන්න ඕන. නැත්තම් කර්මයෙන් ගැලවෙන්න බෑ. ඒ කාරණේත් නිවනට උපකාරක නැද්ද? ශාල බලවත් උපකාරයක් තියෙනවා. මොනෝ විදියකින්වත් අර සමාවක් ගන්න බැරි දේවලුත් තියෙනවනේ. ආනන්තරයේ පාප කර්ම. මග අරවන්නම බෑ. දැන් බලමු මේ අජාසත්ත කියලා කියන්නේ නිවන් දකින්න පින් තිබුණු කුමාරේ. නිවන් දකින්න පින් තිබුණු කුමාරේ. වැඩේ සෞතු කරගත්. අපරාධේ. ඇයි එහෙම වුනේ? පාප මිත්‍ර සේවනය නිසා. පාප මිත්‍ර සේවනය නිසා. නිකම් පීතෘ ඝාතනයක් නෙමෙයි ඒක. ආර්ය උත්තමයේ ඝාතනයක වෙන පාපයත් උට රැස් වෙච්ච නිසා ඒක බලවත් ලෝකේ තියෙන බලවත්ම ආනතරේ පාප කර්මයක් බවට පත් වුණා. සොරි කියන එක ලේසියෙන් කර කියන්න පුළුවන් මිනිස්සු ලෝකේ ගොඩාක් වැරදි වැඩ කරනවා. සොරි කියන එක කියන්න හැමදෙස්සෙම සොරි කියන එක නෙමෙයි ශ්‍රේෂ්ඨ. දැන් අපි සමහර මිනිස්සු හිතනවා අනේ ඒගොල්ලෝ පොඩ්ඩ ඇත්තන් සොරි කියනවා කියලා. එහෙම හැමදෙස්සෙම සොරි කියන එක නෙමෙයි වැදගත්. සොරි කියන්නේ නැති වෙන විදියට වැඩ කරගෙනවා. කලබලයට ඇඟේ හැප්පිගෙන 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 දුවල ගිහිල්ලා සොරි කියලා කියනවා. ඒක නෙහේ වැඩේ. සොරි කියන්නේ නැති වෙන විදියට වැඩ කිරීම. සොරි කියන එක එච්චර ශ්‍රේෂ්ඨ දෙයක් නෙමෙයි. සොරි කියන්න ඕනේ. නොදැන දෙයක් වුණා නම් සොරි කියන එක ශ්‍රේෂ්ඨයි තමයි. නමුත් හැමදෙස්සෙම සොරි කිවීම මේ වචනයක් බවට පත් කරගෙන සිටීම වටින්නේ. එසා දේවදත්ත අවසානයේ සොරි කියනවා. බුදුහාමුදුරන්ට ඇවිල්ලා සොරි කියන්න ආවා. සමාව වෙන්න කියන්න ආවා. ඔහුට එතෙන්ද ලං වෙන්නවත් පින තිබුණේ නැහැ. ඒක තමයි දැන් ඒ වගේ පින්නතුනි වර්තමානයේ දේවදත්තලා ඉන්නවා. දේවදත්තලත් හිතන්නේ ඔය හාමුදුරු කෙනෙකුට තියෙන්නේ මේ තනතුරක්. ඔය හාමුදුරුවරුන්ට තියෙන්නේ සැප. කවුද එහෙම හිතන්නේ? දේවදත්තලා. දේවදත්තත් එහෙම හිතුවේ බුදුහාමුදුරුවන්ට තියෙන්නේ තනතුරක්. ඔය බුදුහාමුදුරුවෝ විඳින්නේ සැප. මටත් ඔය වගේ බණ කියන්න පුළුවන්, ඊළඟට ඔය සැප මං ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ මරලා බුදු වෙනවයි කියලා හිතලානේ වැඩේ කරේ. අදාසත්තර කියනවා උඹ තාත්ත මරලා රජවයන් මං බුදුහාමුදුරුවන් කියලා මේව කරලා නැති කරලා බුදු වෙනවා කියලා හිතුවා දේවදත්ත. මිනිහා හිතුව තනතුරක් කියලා. ඉතින් ඒ විදියටම අදත් බලනවා අපි දිහා. ඉතින් කාට හරි මං වගේ බණ කියන්න පුළුවන් නම් මං බොහොම ආරාධනා කරනවා. කොල්ලෙක් වුණක් කමන්නේ, ඔය ඉන්න කලිසමක් ඇඳන් ඉන්න කොල්ලෙක් වුණා කවුරුණක් කමන්නේ, උඹලට කියන්න පුළුවන් නම් මං දෙනවා පැය දෙකක් මේක ඇතුලේ බණ කියන්න. මාත් අහනවා ඇවිල්ලා. තනතුරක් නම් ගන්න. අවිජ්ජා පරමම් මලං. අඥානකම කියන්නේ පින්නතුනි පරම මල කඩයක්. සද්භාවේ නැහැ. මම මගේ ජීවිතේ ජීවත් වුණු යාළුවෝ අතර මම ඒ යාළුවන් සියලු දෙනාම අත්හරින්න එක හේතුවක් තමයි යාළුවෝ කරන කියන දේවල් වල මම හොඳට පරීක්ෂාවෙන් බලන් හිටියා. මුන් සත්පුරුෂයෝ නෙමේ සද්භාවේ නැති වුන් කියලා මම තේරුම් අරන් හිටියා. ඉගෙන ගත්ත ගුරුවරයාට ගහන්න ප්ලෑන් කරනවා. මගේම හිටපු යාළුවා තමන්ගේ ගුරුවරයාත් එක්ක සටනක් ඇදගෙන ගුරුවරයාට ගහන්න ඉන්නවා රැකලා. මං කිව්වා යකෝ තමන්ට අයන්න අයන්න කියලා දුන්නු මුල්ක ශාස්ත්‍රය දුන්නු තමන්ගේ ගුරුවරයාගෙන් ගුටි කනවා මිසක් ඔබ ගහනවද ගුරුවරයාට? ඌ කියනවා ඒව හරියන්නේ නැහැ මේක කියලා ගුරුවරයාට ගහන්න ඉන්නවා. මං හිතා ඉන්නේ මූ එතකොට එහෙනම් අපිට කොහොම කරයිද? එතකොට සත්සිත තිබුණේ නැහැ, සත්භාවයේ තිබුණේ නැහැ. දවල් මේ සමස්ත සමාජයේ තුලම දක්නට තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි සත්භාවය නැහැ. කොතරම් ගුණ කළත් දුදනෝ නොඇති යහපත් කියන වචනේ දහස් ගුණයකින් මේ කාලෙට වටිනවා. කොතරම් ගුණ කළත් දුදනෝ නොඇති යහපත් කියන එක ලක්ෂ වාරයක් වටිනවා. කලගුණ අමතක කරනවා. කලගුණ ධර්ම නැහැ. ආවේග වලින් විතරයි වැඩ කරන්නේ. ප්‍රඥාව නැහැ. හැඟීම් වලින් විතරයි මිනිස්සු ජීවත් වෙන්නේ. එක කොටසක් නෙමෙයි සියලු දෙනාම. මම කියන්නේ මේ අහවල් කොටස හොඳයි මේමයි කියලා ඔක්කොම මිනිස්සුයෝ සියලු දෙනා මිනිස්සු නරකයි. පාලකයොත් නරකයි, වාසිකයොත් නරකයි. එකම බෝට්ටුවේ ඉන්න කැප්ටන් සහ පැසෙන්ජර්ස්ලා තමයි, එන කවුරුත් නැහැ. උන් ඕක ඇතුලේ බෝට්ටුව ඇතුලේ ගහ ගන්නවා, බෝට්ටුව ගිලිනවා. වෙන කරන්න දෙයක්වත් නැහැ. ඒක තමයි හැටි. නැව දෙකට කැඩිලා ගිලිනකොට උන් ඉතින් කලබල වෙලා මී මැස්සෝ වගේ කූඹි ටික වගේ මේ දුවනවා, කලකෝලහල වෙනවා. නමුත් ඔය අතර විශිෂ්ට මිනිස්සෙක් ඉන්න ඕන. එහෙමනොත් අන්නේ විශිෂ්ට මනුස්සයාට මේකේ උපරිමයෙන් බේර ගන්න පුළුවන්. හානියක් වෙන තැනක වුණත් උපරිමයෙන් උපායෙන් බේරෙන්න පුළුවන්. නිවන් දකින්න නම් සියලු දෘෂ්ටි අතහරින්න දෘෂ්ටි චෙක් කරගන්න තමන්ටම පුළුවන් වෙන්න ඕනේ. දෘෂ්ටියක් කියන්නේ මේක මෙහෙම විය යුතුයි මෙහෙම නොවිය යුතුයි කියන ආකාරයක් සැකසීමක් ඇති වෙනවා නම් අන්න ඒකට අපි කියනවා දෘෂ්ටිය. තේරුණානේ? දැන් දෙයියෙක් ඉන්නවාමයි කියලා දැක්කේ නැති එකක් ඔළුවේ දා ගන්නවා. ඒක මොකද්ද? ඒක දෘෂ්ටිය. දැන් සමහර අය බුදුහාමුදුරු ඉන්දියාවෙමයි කියලා හිතන් ඉන්න, සමහර අය ලංකාවෙමයි කියලා හිතන් ඉන්න. ඒක දෘෂ්ටිය. මේ මම වෙමි කියලා හිතාගෙන ඉන්න ඒක දෘෂ්ටිය. මෙතන මමෙක් නැහැ කියලා හිතාගෙන ඉන්න ඒක දෘෂ්ටිය. මම බෞද්ධයි කියලා හිතාගෙන ඉන්නවා, සුද්ධ පිරිසිදු සිංහල බෞද්ධයෙක් කියලා කියනවා, ඒකත් දෘෂ්ටිය. එතකොට මම කතෝලික, මම මුස්ලිම්, මම හින්දු කියලා ගත්තොත් මොකක්ද ඒක? ඒකත් දෘෂ්ටිය. මං අහවල් නිකාය, අහවල් කෙනා, අහවල් කුලේ, අහවල් ගෝත්‍රේ, අහවල් රටේ කියලා ගත්තාම මේ මොකද්ද? දෘෂ්ටිය හිර වෙනවා. දැන් ඔය බලන්න, ඔය ඉන්දියාවේ හැම පකිස්තානෝ, අපි පකිස්තානෝ කියලා හරි උද්දච්ච. හරින් ඉන්දියානෝ, අපි ඉන්දියානෝ කියලා හරි උද්දච්ච. ඊට පස්සේ මෙහෙන් යාපනයේ පැත්තේ ගියාම ඒත් එහෙම එහෙම මයින්ඩ්සෙට් එකක් හැදිලා තියෙන්නේ. මේ අපි මේ ජැෆ්නා යාපනයේ අය කියලා එහෙම දෘෂ්ටියක් හැදිලා තියෙන්නේ. ඊළඟට හරි මාතර පැත්තට ගියාම ඕ වැඩ බැරි වුණත් ගම ගාල්ලේ කියලා එහෙම දෘෂ්ටියක් හැදිලා තියෙන්නේ. නුවරට ගියාම හාප්කච්චේ නුවර ටයිප් එක වෙනස්ම ටයිප් එකක් නේ නුවර දෘෂ්ටිය. තේරෙනා නේද? කොළඹට ආවම ඒක වෙනවම දෘෂ්ටියක්. කොළඹ දෘෂ්ටිය. ඒ ඔක්කොම දෘෂ්ටි පින්වත්නි, ඔක්කොම දෘෂ්ටි. ඔය ඔක්කොම මාන, උද්දච්ච, අවිද්‍යාව සහ මෝහය මත පැලවෙන දේවල්. එහෙම නෙමෙයිද? හරි බාල දේවල්. හරි බාල මිනිස්සුන්ගේ ළඟ තියෙන දේවල්, බාල කතා බහ. අපි දකුණේ, අපි නුවර, අපි ජැෆ්නා, අර කයි මේකයි කියලා අපි අහවල් ආගමේ, අහවල් ජාතියේ, අහවල් කුලේ හැමෝම හිතන් ඉන්නේ මේ මර මෝඩ මිනිස්සු පව්. ඒ මෝඩ මිනිස්සු කොච්චර උද්දච්චද කියලා හිතනවනම් ඒ උද්දච්චභාවයේ නිදිමිලා අනිත් මිනිහා මෝඩයා කියලා හිතනවා. නෑ, අපි සාමකාමීව නියතමානීව ඉන්න මිනිස්සු මේ මිනිස්සු හිතන්නේ ඌ තමයි උගත, අපි තමයි මෝඩය කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මේ හැම වචනයකින්ම ඔබේ දෘෂ්ටියක අල්ප මාත්‍රයක්, ඒ කියන්නේ උදුළු තලයකින් ගන්න ප්‍රමාණයක්, සවලකින් ගන්න ප්‍රමාණයක් හරි කැඩිලා යනවනම් ඒක නිවරට හේතුයි. දෘෂ්ටි විවිධ පැතිවලින් කැඩීමක් තමයි කරන්නේ මේ ධර්මානුශාසනාව. මේක සෙල්ලම් වැඩක් නෙමෙයි, මේක ඔය ඇත්තන්ට මේ කරුණාවෙන් කරන දෙයක්. තතේව අනුකම්පාය, ඔබට අනුකම්පා පිණිස කරන දෙයක්. නැත්තම් ඕගොල්ලන්ගේ තියෙන කුණු වදින එක මං කරන්න ඕනේ? ඇත්ත වශයෙන්ම මේ සර්විස් සෙන්ටර් එකක වැඩක්, ජොබ් එකක් වගේ තමයි මේ ජොබ් එක. මිනිස්සුන්ගේ කුණු වෙච්ච වාහන අරගෙන ආවම සර්විස් සෙන්ටර් එකේ අර කුණු දූවිලි මජන් අර ඔක්කොම යවෙන්න ප්‍රෙෂර් වතුර ගහලා සබන් දාලා අරක ෂැම්පෝ දාලා හොදනවනේ නේද? ලික්විඩ් කරලා. ඉතින් මේකම තමයි මේ අපි කරන්නේ. ඈ හැමතැනම කුණු කරගෙන ඉන්න මනසව දෘෂ්ටිගත වෙලා, සංකල්පවල පැටලිලා, මානසික විවිධ අවිද්‍යා සහගත උද්දච්ච භාවයන් වලින් හිරවෙච්ච මේ මනසව
හොඳ ප්‍රෙෂර් කරලා මේ වතුර ගහලා ඕදල පිරිසිදු කරලා යවනවා.
කුණු හේදිල්ලක් තමයි කරන්නේ. කුණු හේදිල්ලක් කරන්නේ. ඒ ඔයගොල්ලෝ හොද ගන්න විදිය තමයි කියලා දෙන්නේ. ඔය ඇත්තම හොද ගන්න ඕන.
තමන්ට තමන් ආදරය කෙනෙක් නම් ලෝකේ අනිත් අයට ආදරය කරන්න කලින් තමන්ට තමන් ආදරය කරන්න. තමන්ට තමන් ආදරේ නැති කෙනෙක් ලෝකෙට ආදරය කරන්නේ නැහැ. තේරුණාද? තමන්ට තමන් ආදරේ නැත්නම් එයා ලෝකෙට ආදරය කරන්නේ නැහැ. අංක 1 තමන්ට තමන් ආදරය කරන අත්ත හිතං කත්තබ්බං. එයා තමයි ලෝකෙට ආදරේ කරුණාව දක්වන්නේ. තමන්ට තමන් ආදරය කරනවා කියලා කියන්නේ මොකද්ද? තමන්ව තමන් ගැටලු වලට පාත්‍ර කරගන්න නැතුව ඉන්නවා. දුකටපත් කරගන්න නැතුව ඉන්නවා. අපායට වැටෙන්නේ නැති විදියට හිත හදා ගන්නවා. තේරුණා නේද? අන්න ඒ විදියට.
තමන්ට තමන් ආදරය කරන කෙනෙක් වෙන්න ඕන.
දැන් අපි නිවන් දකින්න මොකද්ද කරන්න ඕන? හැම මොහොතකම දෘෂ්ටි මකා දමමින් දෘෂ්ටි අඩු කරමින් ඉන්න ඕන. සංකල්ප අඩු කරමින් ඉන්න ඕන. සම්මා වායාමයෙන් ඉන්න ඕන. සම්මර්ෂණයෙන් ඉන්න ඕන. දැන් විමර්ශනයයි සම්මර්ෂණය අතර තියෙන වෙනස මොකද්ද?
එනතු ඒක හොඳට තේරුම් කරගන්න.
දැන් හොරකමක් කරන්නත් හොඳට විමර්ශනය කරන්න වෙනවා. හොරගම් කරන්නේ නෙවෙයි විමර්ශනය කියලා. ඒකට සම්මර්ෂණය කියන්නේ නැහැ. තේරුණා නේද? සම්මර්ෂණය කියලා කියන්නේ යුක්තිසහගත සාධාරණ හා මධ්‍යම විද්‍යානුකූල ප්‍රතිපදාවෙන් නිවන පිණිස සිදු කරන ලද කරන විදර්ශනාවට තමයි සම්මර්ෂණය කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒකේ අයුක්තියක් නැහැ. යුක්තිසහගතයි සාධාරණයි. අවැඩක් නැහැ. තමන්ටවත් ලෝකෙටවත් කාටවත්. දැන් මේ වචන ඔක්කොම එකතු කරලා ගත්තාම ආනන්ද හාමුදුරුවන්ගේ අදහස මොකක්ද?
මෙතෙක් වෙලා හාමුදුරුවෝ දේශනා කරා නම් දෘෂ්ටියක්. ඒ දෘෂ්ටිය මොකක්ද කියලා හොයලා බලන්න.
සංකල්පයක් දේශනා කරා නම් බලන්න ඒ සංකල්පේ මොකද්ද?
ඒක හොයාගන්න වෙනවා.
මොකක්වත් අහුවෙන්නේ නැන් නැතු ඇතේ. මොකද හේතුව මා කිසි විටක දෘෂ්ටි අගය කරන්නේ නැහැ. ලෝකේ වර්ණා කරන්නේ නැහැ අසුරු සැනක්වත්. ලෝකේ වර්ණා කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ දෘෂ්ටිගත කරනවා කියන එකට තමයි වර්ණා කරනවා කියලා කියන්නේ. සංකල්පගත කරනවා. ඉතින් මේ ලෝකේ ගොඩාක් ආගම්වල කෙරෙන්නේ දෘෂ්ටිගත කිරීම සහ සංකල්පගත කිරීම තමයි කරන්නේ. මම මෙන්න මේ දේ මෙහෙමයි කියලා සංකල්ප ඇති කරලන්නේ නැහැ. සංකල්පයේ ඇති ආදීනමයි කියලා දෙන්නේ. දෘෂ්ටියේදී ආදීනමයයි හැම කල්හිම කියලා දෙන්නේ. පැහැදිලි නේ? ආදීනමයයි කියලා දෙන්නේ. කිසි වෙලාවක සංකල්පගත කරන්නයි. ඒ නිසා මම ලෝකේ වර්ණනා කරන කෙනෙක් නෙමෙයි. ලෝකේ කියන්නේ භයානක තැනක්. කිඹුල්ලෝ ඉන්න විලක නානුවට වඩා භයානක දෙයක්. සර්පයෝ ඉන්න කැලෑවක යන ඔය වැත්ත කොච්චර බය වෙනවද? අතුල් වෙන්නවත් නැහනේ. මේ කැලෑවේ සර්පයෝ ඉන්නවා කිව්වම බය හිතෙනවා. ඒ වගේ බය වෙන්න ඕන මේ සසරට. ඒක හැමදාම බය වෙවි ඉන්න ඕනේ නැහැ. එක දවසක් බය වෙලා මෙතනින් මිදුනට පස්සේ හැමදෙස්සෙම බයෙන් ඉන්න ඕනේ නැහැ. හැමදාමත් අතහැර අතහැර ඉන්න ඕනේ නැහැ. මේ පරිවර්තනය වෙනකම් විතරයි මේ අතහැරීම හරියට පුරුදු කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. පින්නතුනි, මායාවේ ස්වභාවයක් තමයි ඔයත් දන්නේ නැහැ. ඒ ස්වභාවය මායя අතහරින තරමට දෙනවා. ඒක ඔප්පු වෙන කතාව මම ගෙනල්ලා කියන්නද පින්නතුන්ට? ඔප්පු වෙන සිද්ධිය තමයි දැන් බලන්න. සිද්ධාර්ථ ඔක්කොම අතහරින හදනකොට ගෙනල්ලා දෙන්න හැදුවේ මොකද්ද? සක්විති රජකම ගෙනල්ලා දෙන්නද කියලා ඇහුවා. අතහරින තරමට ලැබෙනවා කියන්නේ ඔන්න ඕකයි. දෙන්නද කියලා ඇහුවා. හාද කියලා ඇහුවා. මොකද කියන්නේ? පොඩ්ඩයි ඉතලා බලන්න. පුළු චාන්ස් එකක් ලැබිලා තියෙනවා. මං එනල්ලා දෙන්නම්. මාර්ය පෙන්නනෝ, උපායත් පෙන්නනෝ, මාර්ගෙත් පෙන්නනෝ, ඒ වගේම වටපිටාවත් සලස්සලා එයා දෙනෝ. ඉතින් රජකම් පිළිබඳව හොඳට භුක්තිය දන්න නිසා බුදු ප්‍රජාණන් වහන්සේ කිව්වා මාරේ එපා මට, ඒක එපා. දැහැමින් එතකොට පාලනය කරන්න පුළුවන් මිනිස්සු. ශාස්ත්‍රීය කළා, කන්න බොන්න දීලා, හැමෝටම ගෙවල් අරන් දීලා, හැමෝටම අශ්ව කරත්තේ ගාන ගෙදරට දීලා, දිරික්කන භාග දීලා, ඒ කාලේ හැදීගෙන මිනිස්සු හරිය සන්තෝෂෙන් තියන්න පුළුවන් නේ කියලා යෝජනාවකුත් කළා. ඒ තමන්ගේ සිතෙහි කොටසක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මාරේ මට ඕනම් පුළුවන් එක මිනිස්සෙක් වෙනුවෙන් හිමාල පර්වතයේ රත්තරම් පර්වතයක් කළ දෙන්න. ඒ මිනිස්සයා සෑහීමටපත් වෙනවද? නිකමට උපකල්පනය කරලා ඔබත් බලන්නකෝ. දැන් ඔබට හම්බ වෙනවා මේ ආශ්චර්යයක් පාන්න පුළුවන් බුදු කෙනෙක් වෙනි උත්තමයෙක්ගෙන්. හිමාල පර්වතයේ රත්තරම් කළා ඔබට හම්බ වෙනවා. එහෙම හිතන්න ඕනේ නෑනේ. සිරිපාද පර්වතේ එහෙම නැත්තම් පිදුරු සලා කළ කන්ද රත්තරන් කළා හම්බ වෙනවා කියලා හිතන්නකෝ. ඔන්න හම්බුණා මට දැන් හම්බ වෙලා තියෙන්නේ. ඉස්සර ක්‍රමයකුත් තිබිලා තියෙනවා. ඔය ඉමේජින් වලින් සතුටු වෙන ක්‍රමයක් තියලා තියෙනවා. මිනිස්සු ආශාදේ කරනවා. දැන් කාට මිනිස්සුන්ට ඉතින් සතුටු වෙන්න හැමදැනම දුවනවනේ. එක්තරා ආගමක් එක. ඔයාට සතුටක් ලබා ගන්න නම් මෙන්න මෙහෙමයි. දැන් ඔයා කවුද වෙන්න ආස? මම ආසයි මේ රටේ රැජින වෙන්න කියලා කියනවා. ඇත්තන් කියලා හරි. දැන් ඔන්න ඔබ මේ වගේ ඇඳලා ඉන්න දැන් රැජිනක් කියලා අර මෝහනේ වගේ මේ ඉමේජින් වලින් සතුටු වෙනවා. නිකන් ඔබ හිතලා බලන්න ඔන්න සෑහීමටපත් වුණාද කියලා. නේ මං මුලදී කිව්වේ පෝසත්කම කියන්නේ තමන් කැමති දේ, තමන්ගේ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට තියෙනවා නම් පෝසත්. එච්චරයි. දැම්මට නිදිමතයි නම් නිදා ගන්න තියෙනවා නම් ඒක තමයි පෝසත්කම. දැම්මට බඩගිනි නම් කන්න තියෙනවා නම් ඒක තමයි පෝසත්කම. දැම්මට කෑම එපා කෑම නැතුව ඉන්නයි ඕන කියලා හිතනවනේ ඒක තමයි පොසත්කම. දැම්මට වතුර පිපාසයි වතුර ටිකක් බොන්න ඕනේ කියලා හිතනකොට වතුර තියෙනවනම් ඒක තමයි පොසත්කම. කැමති දේ කැමති විදියට තියෙනවට කියන පොසත්කම කියලා. කැමති දේ කැමති නැති විදියට තියෙනවනම් ඒක තමයි දුප්පත්කම. දැන් බලන්න ඔය පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන් රාජ්‍ය සේවකයෙක් මේ බලන්න පුළුවන්. චූබරක් හැදුනා. හැස්වීම මීටින් එකක ඉන්නේ මේ මිනිහට චූ කරගන්න විදියක් නැහැ. එතකොට දුප්පත් මේ මිනිසයා. ඈ ඒ අනුවට ශරීර කෘත්‍යයක් අවශ්‍ය වුණා. යන්න විදියක් නැහැ. එතකොට දුප්පත්. කොච්චර තිබුණත් කොච්චර සල්ලි තිබුණත් කොච්චර දේවල් තිබුණත් ඒකට කියන්නේ දුප්පත්කම කියලා. මැතිවරු හයියෙන් යන එකේ තේරුම ඕකයි. අර කොන්දර තට්ටු කරලා කියනවා හයියෙන් ඵලයන් මට මේ සීනි අමාරුව තියෙනවා. ඇත්තට හයියෙන් ඵලයන් කියලා ඒකයි ලයිට් ගාලා යන්නේ අයියේ. තේරුණාද? මේ ඒ මනුස්සයර තියෙන මේ එක අමාරුව රැස්වීමට ගිහිල්ලා එද්දි තියෙන අමාරුව හිර කරගෙන. ඇයි ඉතින් මග බහින්නේ? එහෙමයි කියලා අපි හිතමු. ඒ නිසා මේ කතා ටික ඔක්කොම බැලුවහම ඔබ තේරුම් ගන්න සමස්ත ලෝකය සහ ලෝකෝත්තරත්වය සංඥාවේ විඥානේ ඇලිලා නැත්තම් කිසිම දෙයක් මෙහෙම බැලුවාම නිකන් පිරිසිදු කණ්ණාඩියක් වගේ පේනවා නම් අන්න එකට කියන විඥාන නිරෝධය කියලා. හරියට පින්නතුනේ මේ නුගගස් ළඟ එහෙම තියෙන මේ කුඹුක්ගස් එහෙම ළඟ තියෙන මේ පොඩි නාන ලිඳවල් පොකුණු එහෙම තියෙනවා. ඒවයි වතුර හරී පිරිසිදුයිනේ. හරී පිරිසිදුයි. ඒ පතුල පේනවා. ආන්න ඒ වගේ තමන්ගේ විඥානයේ සංඥාව පිරිසිදුව පේනවා නම් අන්න එකට කියන විමුක්ති සංඥා විමුක්ති විඥානය කියලා කියන එකට විමුක්ති ඥාන කියලා කියනවා. ඔබේ හිතේ පවිත්‍රතාවය තමයි නිවන. ඔබේ හිතේ පවිත්‍රතාවය තමයි නිවන. ඉතින් මේක පින්නතුනේ තමන්ටම පෞද්ගලික වමනාවකින් කරගෙන යන්න ඕන. නැත්නම් ඉතින් මාර බලවේගයකට අහු වුණොත් එහෙමනම් ගුරුවරයා ගැන සැක හිතෙනවා, ධර්මය ගැන සැක හිතෙනවා. තමන්ට වැඩේ කරගන්න බැරි නිසා වටේම ඉන්න පන්සල් වලට බැන බැන ඉන්නවා. මන්නම් පුරුදුනේ නෑ ඒක. කිසිම හාමුදුරු කෙනෙකුට බනින්නේ නෑ. කිසිම පාලකයෙකුට බනින්න, කිසිම පුජ්‍යලෙකුට බනින්න මම නම් කිසිම දෙයකට මම යාළුවන්ව බනින්නෙත් නෑ. අම්මා තාත්තලට දොස් කියන්නෙත් නෑ. පාලකයන්ට දොස් කියන්නෙත් නෑ. හාමුදුරුවන්ට දොස් කියන්නෙත් නෑ. කාටවත් දොස් කියන්නේ නෑ මම. මොකටද? තමන්ගේ ගමන ප්‍රමාද වෙන එක විතරයි වෙන්නේ. තමන්ගේ ගමන හදාගෙන යන්න. ඉතින් හැමතිස්සෙම මැකුවේ ලෝභක්කය, ද්වේෂක්කය, මෝහක්කය. එහෙනම් මෙන්න මේ තුන හැමතිස්සෙම මකමින් දුරු කරමින් ඉන්න හිත ඇතුලේ. දැන් සමහර මිනිස්සෙක් ඉන්නවා. දැන් අදත් එහෙම මිනිස්සෙක් ආ පිටින් ඒ මිනිස්සයා හරි ද්වේෂ සහගතයි වගේ පේනවා. ඒත් මගේ මනුස්සය මනසින් අඳුර ගන්නකොට මනසින් අවසාන චිත්තෙන් හොඳ වෙනකොට ඉතින් හොඳයි. ඒක වැදගත්. අවසාන හිතෙන් පිරිසුදු වෙන මනුස්සය හොඳයි. මෛත්‍රී සාගත වගේ උඩින් පෙන්නලා යටින් සවුත්තු නම් ඒක තමයි අල්ලන්නෙම නැති ක්‍රමය. ඇතුළතින් පිරිසුදු නම් අන්න ඒක තමයි වැදගත්. ඇතුළතින් පිරිසුදු වන්ත මනුස්සයෙක් වෙන්න. ඇතුළතින් පරමාර්ථයෙන්ම පිරිසුදු කෙනෙක් බවට පත් වෙන්න. අන්න එයාට මේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඔබේ හිත පිණිස කටයුතු කිරීම ඔබේ වගකීම. මේ ධර්මයේ දුර්ලභයි. මේ බුදුවරයාගේ ධර්මය අප්‍රමාදීව හිස ගිනිගත් එකගෙන නිවනසේ කල් දාන්න නැතුව සත්‍ය ගවේෂණයම කරන්න, මේ කියපු කාරණේ ගවේෂණයම කරන්න, සිතේ දෘෂ්ටිම මකා දාන්න, ඔබ සුදුස්සෙක් වෙන්න, සුදුස්සෙක් වෙලා නිහඬ වෙන්න. ඒ මොහොතේදී ස්වභාව ධර්මයෙන් නොමිලේ ලැබෙන දෙයක් තමයි නිවන කියන්නේ. ඉලක්කයට ගිහිල්ලා ගන්න බෑ, පොර බදලා ගන්න බෑ, බලහත්කාරයෙන් ගන්න බෑ, මුදල් දීලා ගන්න බෑ, බඩු බාණ්ඩ ඕමාරුවට ගන්න බෑ. නිවන නොමිලේ ලැබෙන දෙයක්. ඉර පායනවා වගේ නොමිලේනේ, උලන් හමනවා වගේ නොමිලේ, මහ පොළොව කැරකෙනවා වගේ, රෑදවල් වෙනවා වගේ නොමිලේ. නිවනත් නොමිලේ ලැබෙන දෙයක් මේ ලෝකේ. එතකොට මෙච්චර වෙලා වීරිය කරන්න කිව්වේ, වීරිය කරන්න කිව්වේ තමන්ගේ ළඟ තියෙන ජරාව ටික හොදගන්න. තේරුණාද? තමන් ළඟ තියෙන ජරාව ටික හොදගන්න නිවන කිව්වේ. සුදුස්සෙක් එන්න අත හොදගන්න මෙච්චර වෙලා වීරිය කරන්න කිව්වේ. තේරුණාද? අත හොදගන්න, ජරාව ටික හොදගන්න. පිගාන බත්තිගාන හම්බේ නොමිලේ, අත හොදගන්න එපා. බුදුහාමුදුරු මේ දැන් තියෙන මේ හැම දෙනාම පවිත්‍ර දෑත් ඇතුව ඉන්නවනම් නිවන දෙන්න පුළුවන්. බණපොතේ තියෙනවා මේ හැම තිස්සෙම අත් දෙක පිරිසුදු කරගෙන ඉන්නවයි කියලා. දන් දෙන්න, දන් දෙන්න නෙමෙයි මේ නිවන ලබා ගන්න පවිත්‍ර දෑතින් ඉන්නවා කියලා කියන්නේ. අර වචනිකුත් තියෙනවනේ සමාජයේ, මේ අපේ අත් හරි පිරිසිදුයි කියන වචනයක් තියෙනවා නේ, ලස්සනයි ඒක. ඒක ඇත්තද නැත්තද දන්නේ පිරිසිදු කියන්නේ පවිත්‍ර දෑතින් ඉන්න. පවිත්‍ර දෑත කියන එකෙන් අදහස් වෙන්නේ මොලේනේ නේද, එළියට මේ අත් දෙක ඇවිල්ලා තියෙන හිත. හරි ලස්සනයි. පවිත්‍ර දෑතින් ඉන්න ඔබට නිවන දෙන්න ස්වභාව ධර්මයේ හැම විටම සූදානම්. හිත පින්නතුනි මේ ගුහාවස්සට රිංග ගත්තේ කැබැල්ලාව රිංග ගත්තට වඩා හපක්. අවිජ්ජා පරමම් මල, තදම මලකඩ, මලකඩ වර්ග තියෙනවා. ඇඳුම්වල පවතින කහට පැල්ලම් තියෙනවා. දැන් සමහර කහට පැල්ලම් තියෙනවා, ඒවා අපිට බොහොම ඉක්මනින් යවන්න පුළුවන්. සමහර කහට පැල්ලම් තියෙන ටිකක් තදයි. සමහර ඒවා පින්නතුනේ ඇඳුමෙම කොටස අයින් කරන්න වෙනවා. මට්ටමේ තද පැල්ලම් තියෙනවා, කහට තියෙනවා. ඒ වගේ තමයි මිනිස්සුන්ගේ දෘෂ්ටි සංකල්ප බැස ගැනීම කියන්නේත් එහෙමයි. ඒවයි තියෙන තද භාවයන්, විවිධ තද භාවයන් තියෙනවා. ඒ නිසා තමයි අපිට නිවන් දක්වන්න පෙන්වන්න පුළුවන් පිරිසක් සහ බැරි පිරිසක් කියලා කොටස් දෙකක් නම්වන්නේ. ඒ නිසා තමයි ඒ තමන් අල්ලගන්න තත්වයට අනුව ඒ තමන්ගෙම අව්‍යාජ වමනාවක් තියෙන්න ඕන තමන්ගේ සැනසීම තමන්ගේ විමුක්තිය තමන්ගේ සංසාර විමුක්තිය හදාගන්න ඕන කියලා තමන්ගෙම කැපවීමක් තියෙන කෙනෙක් මේ ගුරු උපදේශවලින් උපයෝගී කරගෙන සහයෝගය අරගෙන ධර්මයේ සහයෝගය අරගෙන අප්‍රමාදීව හිසගිනි ගත්තකෙගෙන නිවනසේ නිමා ගන්නවා. ඉතින් ඔබේ තමයි යුතුකම තියෙන්නේ, අපේ යුතුකම අපි හැමතිස්සෙම ඉෂ්ට කරනවා. ඔබේ යුතුකම ඔබ තියෙන්න ඕන. හරියට අර තල්ලු ස්ටාර්ට් වාහනයක් වගේ අපි හරියට තල්ලු කරාම එයා දැනගන්න ඕන ගාන්ට ජියර එක ගහලා ස්ටාර්ට් එකට ගන්න. එයා ජියර එක දාගන්න නැතු ඌ නිකම්ම වාහනේ යනවා නම් අපි තල්ලු කරන එක නතර කරපු ගමන් ඒක නතර වෙනවා. අපි පොඩි තල්ලුවක් දෙද්දි මෙයා ස්ටාර්ට් එකට දාගත්ත නම් ඌ තව කිලෝමීටර් දහස් ගාණක් ඉස්සරහට යනවා. ඒ නිසා අපි මේ පොඩි දින තල්ලුවේ ඔය ජොලියේ ඉන්න එපා. තමන්ගේ වාහනේ ස්ටාර්ට් කරගන්න බලන්න. ඊට පස්සේ තමන්ට ගොඩ විශ්වයේ අනන්තයට යන්න පුළුවන්. එවනම් හැම දිනාටම සම්මා සම්බුදු සත්වේ සූපත් වේ. අද දවසේ පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ ඒ නුවන් ජයරත්න පින්වත් මහත්මා විසින්. එතුමාගේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ 2013 වසරේ අප්‍රේල් මාස 13 වන දින අප අතරින් සමුගත් එල්.කේ. පුංචිමැණිකේ මාතාවට, හිමෑණියන්ට අම්මද කිරියම්මා, ඒ කිරියම්මට සෙත් ප්‍රාර්ථනා මේ පුණ්‍යානුමෝදනා කිරීමට, සාංසාරික වශයෙන් නිවන් ප්‍රාර්ථනා කිරීමට, සංසාරේ කලන මිත්‍ර ඇසුර ලැබේවා, ප්‍රාර්ථනීය බෝධි නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමේගේ භව ගමන සුවපත් වේවා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ආනන්ද ස්වාමීන් වහන්සේටත්, ලෝකවාසී රටවාසී සෑම සිළු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් සද්ධර්ම අවබෝධයත් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ පින් ඇති දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ නුවන් ඒ ජයරත්න පින්වත් මහත්මා. එතුමන්ටත් සියලු කායික මානසික සුවය සැලසේවා. ආධ්‍යාත්මික දියුණුවන් ඇතිකර ගැනීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. නිවන් අරමුණු කර ගැනීම සඳහා මෙය පුණ්‍යානුමෝදනාවක් ආශිර්වාදයක් වේවා කියලා එතුමන්ටත් අපි ප්‍රාර්ථනා කරනවා. ධර්මශ්‍රවණයට සහභාගී වූ ලෝකවාසී හැම දෙනාටමත්, ඒ වගේම මේ මොහොතට සහභාගී හැම දෙනාටමත් ආයුරාරෝග්‍ය සම්පත්තියත් සද්ධර්මයේ අවබෝධය ඇති කරගන්නීමට අවශ්‍ය කරන ශ්‍රද්ධාවත් විරියත් සතියත් සමාධියත් අප්‍රමාදී විහරණයත් පින්නතුන්ට ලබාගෙන සතර සම්‍යප්පදානයෝ වඩාගෙන මේ මොහොතේම නිවන් සාක්ෂාත් කරගන්නට අප්‍රමාදීව නිවන් සාක්ෂාත් කරගන්නට අදාදම උතුම් වූ සත්‍ය අවබෝධයන් සිදු කරගන්නට අවශ්‍ය කරන වටපිටාව ආශිර්වාදයේ සැලසේවා සැලසේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. අභිවාදන සීලෙස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම්මලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු ජාතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ සම්බුදු සරණ වේවා.